නිසා මේ සද්ධර්මය කියන්නේ මොකද්ද කියන එක කියලා දෙන්න මම හිතන්නේ මම ධර්මය කියලා දැනගත්තේ මේ මෙතුමාගෙන් කියන්නේ පරිධර්මය මොකද්ද කියන එක. ඒක මේ විශාල පිටුවහලක් වෙනවා. මොකද මෙතුමා ඇත්තටම මහාන නුනට මහාන උනා වගේ කෙනෙක් තමයි. මහාන උනොත් ඒක එක ටැංග වලට තිර වෙන නිසා තමයි
අපි ජීවත් වෙන්නේ. හරි හැම දිනකටම තෙරුවන් සරණයි. අපි දැන් මෙහෙමයි, දැන් අර කිව්වා වගේ ඕන දෙයක් අහන්න පුළුවන්. අපි මම කියා දෙනවා කියලා ඉතින් අපි හොයන එක තමයි කරන්නේ නේද? ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මොකද්ද? අපිට මේකෙන් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්ද? ගන්නව නම් කොහොමද ගන්න? ඉතින් එහෙනම් ඕන නිකන් කියන දෙයක් අහන්න පුළුවන්. ඉතින් ඒක මම මුලින් පොඩ්ඩක් මතක් කරන්නම්. දැන් එකක් තමයි අපි බෞද්ධයෝ කියලා කියන්න හරි කැමති නේද? දිනාගම් එක්ක බලනකොට අපි බෞද්ධයි කියලා කියන්න කැමති. හැබැයි කොච්චර ඒක කියන්න සුදුසුද කියන එකත් ටිකක් හිතලා බලන්න ඕනේ. ඇයි අපි බෞද්ධ කියන්නේ? මොකද මේ මගේ කතාව කිව්වොත් මමත් ඉස්සර මේවා මොකද ගණන් ගන්නවත් නැහැ. දැන් අපි ඔය විශ්වවිද්‍යාලින කාලේ වෙනකනොත් මම කිසිම භාවනාවක් ගැන අහලවත් නැහැ. ධර්මයක් ගැන මොකුත්ම දෙයක් දන්නේ නැහැ. ඊට පස්සේ මේ දැන් මොකක් හරි හේතුවක් හින්දා මම සිංගප්පූරුවට ගියා. ඒ ජොබ් එකට ගියේ. එහෙ ඉන්න කාලේ තමයි මට ටිකක් මේවා ඇහෙන්න ගත්තේ. ඒකත් ඉතින් එක පැත්තකින් අපි ටිකක් ලැජ්ජ වෙන්නත් ඕන, කනගාටු වෙන්නත් ඕන. ඉතින් මම දැක්කේ මේ අපේ ලංකාවේ සංසලක මේ චයිනීස් කට්ටිය, සිංගප්පූරියන්ස්ලා කියන්නේ වැඩි හරියක් චීනායෙන්. ඒගොල්ලෝ අපේ ලංකාවේ පන්සලක ශ්‍රී ලංකා රාණි කියලා තියෙන ලංකාවේ පන්සලක් ඒක භාගයක් විතර චීන දායකයෝ තියෙනවා. ඉතින් මම දැක්කා එක උසරයක් මේගොල්ලෝ ගොඩක් 50ක 100ක විතර පිරිසක් මොනවද වාඩිලා භාවනා කරනවා, ආරෝණයම් කරනවා. මේ පැත්ත යනවා එනවා, ඒ පැත්තට යන්නේවත් නැහැ. ඉතින් ඔහම ඉන්න අතරේ එක සැරයක් තිබුණා මේ ඒගොල්ලන්ගේ මෙඩිටේෂන් රිට්‍රීට් කියලා භාවනා වැඩසටහනක් දවස් 14කට එකක් තියනවා කියලා පොඩි නෝටිස් එකක් තිබුණා. ඉතින් මං ඇහුවා අපේ නායක හාමුදුරුවන්ගෙන්, ලංකාවේ හාමුදුරුවන්ගෙන් මොකද්ද මේ වෙන්නේ කියලා මේ විස්තර ටිකක්. ඒ සැරේ හාමුදුරුවෝ කිව්වා අනේ මම නම් දන්නේ අන්න අතන ඉන්නවා අරය කියලා. ඒ චීන කෙනෙක්ව පෙන්නුවා එයාගෙන් අහන්න කියලා විස්තරි. මම ඉතින් එයාගෙන් ගිහින් අහුවාම කිව්වා මේ මම අපි ලංකාවේ හාමුදුරුවෝ කෙනෙක් ගෙන්නගෙන මේ වැඩසටහනක් තියෙනවා දවස් 14. මං ඇහුවා මටත් එන්න පුළුවන්ද කියලා. බොහොම කැමැත්තෙන් කිව්වා එන්න, අපි සේරම කෑම බීම සපේනවා, සේරම නොමිලේ. දැන් සිංගප්පූරුවේ හරි නොමිලේ වැඩසටහනක් ෆ්‍රී තියනවා කියන එක අහන්නවත් නැහැ. අනිත් එක දැන් මේ මිනිස්සු දවස් 14 කියන්නේ මේගොල්ලන්ගේ ඇනුවල් ලීව්. හරි සාමාන්‍යයෙන් මේගොල්ලෝ අනිත් අය කරන්නේ ඔය පිට රටවල ඇවිදින්න යන එක. මට ටිකක් පුදුම හිතුණා මොකද්ද මේ විස්තර ටික අහුවා. මෙතන 100ක් 200ක් සම්බන්ධ කරගෙන චීනාය මම හිතුවා ඉතින් කෑම බීම කොහෙන්ද, ඒවා කට්ටියක් හදාගෙන එනවයි කිව්වා. අපේ දැන් ওই දාන අරන් එන්නේ ඒ වගේ මෙහෙම අරන් එනවා. ඊළඟට පිරිසක් කරන අය පන්සලේම නැවතිලා පිරිමි අය වෙනම කාමරයක, දැනු අය වෙනම කාමරයක, ඒකෙම නැවතිලා ඉඳලා ෆුල් ඩේ උදේ පහටද කොහෙද පටන් ගන්න උදේට ගන්න. එතන පහට පටන් අරන් රෑ 11 වෙනකන් වැඩසටහන. ප්‍රෝග්‍රෑම් එක තියෙනවා දවස් 14ම එහෙම. ඇවිල්ලා ඉන්න විතරයි ඕන අපි හේරම අනිත් දේවල් සපයනවා කියු. සහභාගී වෙන්න විතරයි. මං ඉතින් ඇහුවා තව ලංකාවේ සිංහල අය එනවද? ඒකෝල නම් කවුරුත් වෙන්නේ නැහැ කිව්වා. ඒ වුණාට හරිය කැමති වුණා මං එන්න දැරුවා. ඉතින් එතෙන්දි ලංකාවේ හාමුදුරු කෙනෙක් ගෙන්නගෙන කරනවා කියලා කිව්වා. ඉතින් මං දන්නේ නැහැ කවුද කියලා. ඉතින් මට හිතුණා දැන් මොකක් හරි මෙච්චර කට්ටියක් මේකට යමු වෙන්න දෙපත්තක් තියෙනවා නේ. එක්කෝ මේ හාමුදුරුව මේ කට්ටිය මුලා කරගෙන අර සල්ලි හම්බ කරන්න හරි මොකකට හරි කරන දෙයක් වෙන්න ඕන. එහෙම නැත්නම් මෙච්චර පිරිසක් මේකට යමු වෙන්න මොකක් හරි ඇත්තට තියෙනවා නේද? මටත් නිකන් පොඩි ඕන කවුරුත්ුණා ඒ කාලේ නිකන් හිතේ තිබුණා මොනවා හරි ඔය හිතන කරගෙන අරව මේ කරන්න පුළුවන් කියෝ. එහෙම අදහසකුත් යටි හිතේ තිබුණා. ඉතින් මේ දැන් ලැබුණ අවස්ථාව හොඳයි. මට ඒ කාලේ නිවාඩුත් තිබුණා මොකක් හරි හින්දා මේ ඇවිල්ලා බලන්න ඕන කියලා. හොඳම වැඩේ කරලා බලන එකනේ. දැන් කාගෙන්වත් අහුවට දන්නේ
නැහැ.
කුතුහලයක් තියෙනවා. මොකද්ද වෙන්නේ කියලා. ඉතින් අහම තමයි මම මේ මම මුලින්ම මේවා ගැන හොයන්න යමු උනේ. ඊට පස්සේ ඉතින් මේ ඒකේ පළවෙනි සැරේ ඊට කලින් මුකුත් භාවනාවක් කරලවත් අහලවත් නැහැ. ඉතින් අහම දවස් හැබැයි ඉතින් මම උත්සාහ කළා දවස් 7ක් විතර ඔහේ මම එනවා මොකවත් වැඩි දෙයක් තේරෙන්නේ නැහැ. මොකද මේගොල්ලෝ අර භාවනා කරෝන එකමයි මේ ආනාපාන සතිය තමයි ප්‍රධාන තැන. සවාර සම්මදික මේ මාරි දැන් ටිකක් දවස් යනකොට මේගොල්ලෝ කතා කරන්නේ ටිකක් බරබර දේවල්. ඒ කාලේ අපි අහලවත් නැහැ. කට්ටිය ධ්‍යාන ගැන කතා කරනවා. මේ කියන්නේ මම හිතන්නේ 96 විතර. ඒ කාලේ ලංකාවේ තෙච්චර ගැන කතා කරන්නේ නැහැ. ඈ? ඔය අපි අර නිකන් අර විභාගෙට ලියන්න පාඩම් කරලා වචන ටික දන්නවා මොනවද කියලා. එතනින් එහාට මොකුත් දන්නේ නැහැ. ඕලෙ වලට එහෙම බුද්ධාගමට. හැබැයි මේගොල්ලෝ කතා කරනවා ධ්‍යාන ගැන කතා කරනවා තව ටිකක් යනකොට මාර්ගඵල ගැන කතා කරනවා. අපි ඒවා කතා කරලවත් නැහැ. ඒ කාලේ එහෙම බරපර පාලි වචනත් කතා කරනවා මේ බැරි මරගා තීති සිං චීනයට ඔච්චර අමාරුද නේද පාලි වචනයක් කියන එක. ඉතින් අර අමාරුවෙන් සද්ද කර කර කියනවා. ඉතින් එහෙම ඉන්නකොට එන්න අම්මා. ඊට පස්සේ ඉතින් මේ දැන් අපේ පන්සලට එන ලංකාවේ අය මේගොල්ලෝ අතර මට ලොකු වෙනසක් වෙනවා. ඉතින් මේවා යෙදෙනකොට දැන් එතන ප්‍රධානව කලේ අර හිත එකම් කරන්න පුරුදු කරන එක. ඒගොල්ලන්ගේ මූලිකම දේ තමයි පැය භාගයක් හිත එකම් කරගෙන ඉන්න පුරුදු කරන එක. ඒක සමාධිය කියලා කිව්වේ. පැය භාගයක් විනාඩි 45ක් විතර හිත එක අරමුණක ඉන්න පුරුදු කරනවා. ඉතින් බලනකොට මම ටිකක් හොයලා බලනකොට මේගොල්ලෝ දැන් පැය ගණන් වාඩිලා ඉන්නවා. ටිකක් කතා කරලා බලනකොට මේ හැමෝටම වගේ පුළුවන් ඒ වෙලාව ඉන්න හිත එකම් කරගෙන. හරි. අලුතෙන්ම ආපු කෙනෙක් කැරෙන්න මේ සේරටම පුළුවන්. ඔය මං දැන් හොයන්නේ වන්දියේ.
ඔව් එදා මේකට මං ගියා.
ඔව්. එහෙම පුළුවන්කමක් තිබුණා. මේගොල්ලෝ දැන් ධ්‍යාන ගැන කතා කරනවා. ඒක මට තේරෙන්නේ නැහැ. ඉතින් මොනවද කියලා. අපි වචන ටික විතරනේ දන්නේ. පස්සේ බලනකොට ඒගොල්ලෝ ධානය වඩන නිකන් කතා කරන්නේ නැහැ. තේරුණා මේ මොකක් හරි ඕන. මාත් ඉතින් ෆුල් ට්‍රයි කරනවා දැන්. ඉතින් පාන්දරම පන්සලේ නැවතුන්නේ නැහැ. ඒ ළඟ ගෙදරක් තිබුණා අපේ ඔය. ඔය යාළුවෝ ටික තමයි හිටියේ සිවිල් ඉංජිනියර්ස්ලා ඉන්න තැනක. එතන ඉඳන් මම උදේ 4:00 විතර එනවා. ආයේ 11:00 ඉවර වෙලා ආයේ යනවා. ටිකක් පැය කාලක් විතර පයින් යන දුරක තිබුණේ. ඉතින් මං යනකොට අතනත් කට්ටිය සාමාන්‍ය පුරුද්ද අපේ කට්ටියගේ බොන්න සෙට් වෙලා එහෙම ඉන්නව. ඉතින් මටත් විහිළු කර කර කොහොම හරි ඉතින් මං මාත් කියලා මේගොල්ලන්ට මේගොල්ලෝ මේ මේ ධ්‍යාන ගැන කතා කරනවා මොනවද මන් දන්නේ. ඉතින් මට කියනවා මටත් කොහොම හරි ධ්‍යානයක් වඩා ගන්න. එතකොට අපිට ලංකාවට ටිකට් නැතුව යන්න පුළුවන් නේ කියලා ඔය වගේ නිකන් ඒ වගේ විහිළු කර කර ඉතින් මෙහෙම කරද්දී ඉතින් මටත් ඉතින් තවස් 7ක් විතර යනකම් මොකුත් දැනුන්නේ නැහැ. ඊට පස්සේ ටික ටික මේක අහු වුණා ක්‍රම ටික. ඉතින් අහම තමයි පටන් ගත්තේ. මේක ඉවර වෙනකොට ඉතින් මම මේ ওই ටික කිව්වේ මට නිකන් ඊට පස්සේ පුදුම ලැජ්ජාවක් හිතුණා. ඇයි අපි මෙච්චර කල් බුද්ධ ආගමේ කිව්වේ කියලා මම. අපි නිකන් වචන ටිකක් ඔකේ දැනගෙන නමට විතරක් කියන මේ මිනිස්සු කොච්චර මේක ඊට වඩා එහාද ඉන්නේ කියන එක. ඇත්තටම මං ගැන මට ලැජ්ජාවක් ඇති වුණා. මෙච්චර කල් මං බුද්ධ ආගමේ කිව්වට දැන් ඒගොල්ලෝ එක්ක ලේසියෙන් බෑ. අපි නමෝ තස්ස භගවතු කියනකොට ඒගොල්ලෝ අහනවා මොකද්ද ඔගේ තේරුම. දැන් ඉතින් කියා දෙන්නවා. ඒ කාලේ ඌවත් දන්නේ
නෑනේ.
යන්නන් වාලි කිව්වට දැන් ඉතින් වචනයක් ගානේ හොයන්නත් උනා දැන් අහනකොට. ඉතින් ඔහොම ඔහොම ටික ටික ඒකෙන් මටත් මේක ඉගෙන ගන්න උනා. ඉතින් මේක කරනකොට මට තේරුණා මේකේ අපිට අපි මේ හොයලා නැතුව බලලා නැතුව මේව කරන්නේ නැති හින්දා මේක වැඩක් ගන්නෑ. මේක වැඩක් ගන්න මිනිස්සු ගොඩක් ඉන්නවා. ඉතින් මේ ඒ කාලේ ලංකාවේ භාවනා ගැන කොහෙත්ම අහන්න නැහැ. ඊට පස්සේනේ ඔය දැන් කාලේ නම් ඉතින් ගොඩක් කතා කරනවා. ඊට පස්සේ ඉතින් මම දැනගත්තු දේ මේ අපේ හිටිය යාළුවන්ටත් ටික දෙනෙකුට කියා දෙන්න ගත්තා. ඒකවල පියවල් වල කරන්න පටන් ගත්තා. ඒ වැඩ කරන එක සිංගප්පූරුවේ. මේක ගත්තකින්න ගත්තා කට්ටිය. අපිට කරන්න පුළුවන් ගොඩක් දේවල් තියෙනවා.
මගේ බැච්මේට් කෙනෙක් කියනවා අපිට ඔපසිගේදී කන්ටිනියස් ඩ්‍රින්ක්ස් ගන්න ඒතන ඉතහා දීලා තවත් දේවල් කරන මොනසිකිටෝ සිංගප්පූරුවේ. ඔබට හම්බෙලා දැන් මොනසිකා
ඔව් දැන් මං කිව්වේ අර මං ඒ යද්දි හිටිය කෙනෙක් මං හිතන්නේ අතන ජයතිලක. ඔව් ජයතිලක හිටිය ගෝඨාභය කියන හිටිය අර බොන්න මං කිව්ව කට්ටියක් එකතු වෙලා හිටියා කියලා. ඒ කට්ටිය ටික ටික මං ඒගොල්ලන්ටත් ඉතින් කැමති අයට කියලා දුන්නා. මේ හැමදේයක් තියෙනවා අන්න කරලා බලන්න
කියලා.
ටික ටික ඔව් ඉතින් අපි ගෙවල් වල කට්ටිය කරන්න ගත්තා. ඊට පස්සේ අරකෙන් පස්සේ ඒක ඉවරයි. ඊට පස්සේ දැන් මන් දන්න දැනගත්තු ටික මං අනිත් අයට කියා දෙනවා. දැන් ප්‍රැක්ටිස් කරනවා. දවස ගානේ පොඩි වෙලාවක් පැය භාගයක් විතර ගෙදරින් ඉන්නවා. එහෙම එහෙම කට්ටිය සෑහෙන ලොකු දැන් සමාධි පැත්තේ හොඳ දියුණුවක් ගත්තා. දැන් ඒක සාමාන්‍ය ජීවිතයටත් ප්‍රයෝජනයි. හරි. ඒ අතර ඉතින් ඔක ගත්ත දෙන්න ගත්තට පස්සේ ඉතින් ආත් හොයන්න ගත්තා. ඉතින් ඔය අනිත් බුදුරජාණන් වහන්සේ මොනවද දේශනා කරලා තියෙන්නේ. හරි, ඒ කතාව මං නිකන් කිව්වේ. එතකොට දැන් ඒක එක පැත්තක්. අපි අර නමට බෞද්ධ වෙලා ඉන්නවා මිසක් ඇත්තටම මේකේ මොනවද බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ, මම මේකෙන් ප්‍රයෝජනයක් තියනවද කියන පැත්ත ප්‍රායෝගිකව හොයනවාද කියන එක. දෙවෙනි පැත්තෙන් දැන් අපි ප්‍රෝගිය ටිකේ සාකච්ඡා කරද්දී මේ සූත්‍රයක් හම්බ වුණා. තෙරුවන් සරණයි. මං ගැමුණු පොඩි ඔව් හා හා බැලුවනේ ටීවී එකේ. ඔව් 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 ගැමුණු මං තව ධර්ම සාකච්ඡාවක ඉන්නේ. තව පැය දෙකකින් විතර වගේ ගන්නවද? මං ගන්න. හොඳයි. හරි, තෙරුවන් සරණයි. ඊර ප්‍රෝග්‍රෑම් එක බලලා කට්ටිය කතා කරනවා.
බැලුවද?
දැන් පොයට රෑ 9ට යනවා මගේ වැඩසටහන. එතනම 9 ඉඳන් 10ට. දැන් අපි ටිකක් ටිකක් බෑග්ග්‍රවුන්ඩ් එක මේවා කරන්න කිව්වේ. ඉතින් මේ මේකේ තියෙන්නේ එක පැත්තක් අපි කාටවත් බෑ කියලා එකක් නැහැ. ඕනකම තියෙනවා නะ. දෙවෙනි එක තමයි මම මේ කතාවක් කියන්නම්. ඔය එක සූත්‍රයක මට හම්බ වුණා. මේක තින් සමත්ත සූත්‍රය කියලා බුදුහාමුදුරුවගේ කාලේ වුණ එකක්. තින්ස කියන්නේ 30ක් කියන එක. එතකොට මේ හාමුදුරු 39ක් දවසක් බුදුහාමුදුරුවෝ මුණ ගැහෙන්න ආවා. මේ හාමුදුරුවරු ඒ කියන්නේ ආරණ්‍ය හාමුදුරුවරු කිය සාමාන්‍ය පන්සල් වල නෙමෙයි. ආරණ්‍ය කැලි ඉන්නේ ආරණ්‍ය වාසී පින්ඩපාතෙන් විතරයි යෙපෙන්නේ. ඊළඟට සිවුරු තුන් සිවුර විතරයි. ඊට වඩා මොකුත් නැහැ. සිවුරයි පාත්‍රයයි විතරයි. අය අපි කියන්නේ බොහොම මේ මොන වගේ අය කියලාද කියන්නේ මේ හාමුදුරුවන්ට. අපේච්ච තව වචනයක් තියෙනවා. ඒ වගේ ස්ට්‍රික්ට්ලි අර විනය නීති වලම ඉන්නේ. දූතාංගධාරි. ඔව්. අද කාලේ විදිහට කිව්වොත් දූතාංගධාරි හාමුදුරුවෝ. ඒ සමහර වෙලාවට මේ සරෙප්පු දෙකක්වත් නැහැ පාරියන්නේ නේද? මුදල් පාරක් කියන්නේ නැහැ. එහෙනම් විනය නීති අකුරටම රකින්න. හරි. ඉතින් ඒ වගේ බුද්ධ කාලේ මේ 39ක් ආවා බුදුරජාණන් වහන්සේ හමුවෙන්න. ඉතින් ඒ සූත්‍රෙම තියෙනවා. දැන් බුදුහාමුදුරන්ට හිතුණලු දැන් මේගොල්ලෝ දිහා බලනකොට මේගොල්ලෝ කවුරුවත් මාර්ගඵල ලැබලා නැහැ. සෝවාන් වෙලා නැහැ. ඒ කියන්නේ තාම පෘථග්ජන මට්ටම. හැබැයි කොහොම ඉහලින් උත්සාහ කරතෝ විනය නීති රකින්නවා දූතාංගධාරි. ඉතින් බුදුරජාණන් වහන්සේට හිතෙනවලු මේගොල්ලන්ට මේ ධර්මය අවබෝධ කරගන්න දේශනාවක් කරන්න ඕන කියලා හිතිලා ඊට පස්සේ දේශනාවක් කරනවා. ඉතින් එතෙන්දී මේ ගැඹුරු කරුණු මොකක්වත් නෙමෙයි කියන්නේ මේ සූත්‍රෙදී. මේක කියනවා මේ ඕගොල්ලෝ එක එක්කෙනාගෙන කියන්නේ මේ සංසාරේ මෙහෙම ඇවිල්ලා තියෙනවා. මේ කාලය තුල මේ මිනිස්සු වෙලා ඉපදිලා හිස්දසොන් කාලා ගලා ගියපු ලේ ටික එකතු කළොත් ඔය තියෙන සතර මහා සාගරයට වැඩි. ඔය හැමෝම ඊළඟට කියනවා ඔය ගවය වෙලා හරක් වෙලා හිස්දසොන් කාලා එකතු කරපු ලේ ටික ගත්තොත් ඒකත් සතර මහා සාගරයට වැඩි. එහෙනම් එක එක සත්වේ වරන් සත්තු 10 දෙනෙක් විතර කුකුල වෙලා බැටළුව වෙලා ඉදුවෝ වෙලා හොම කියාගෙන යනවා. ඊළඟට අර දඬුවන් විඳලා එක එක හොරකම් වලට අරවට මේකට වැරදි වලට අහු වෙලා හිස්කසුම් කාලා ගලා ගියලේ එකතු කළොත් ඒකත් සතර මහා සාගරයට. දැන් මේක ඔක්කොම එකතු කරලා නෙවෙයි. එක එක වෙන වෙනම ගත්තොත් කියනවා මේක මේ වේ ටික එකතු කළා සතර මහා සාගරයට වැඩි කියලා. ඊළඟට එහෙම කියලා නිකන් ඉන්නේ නැහැ. ඉස්සරහටත් ඔහොමම තමයි කියනවා. දැන් මතක තියාගන්න මේ කියන්නේ කාටද? මේ වගේ අරණ්‍යවාසී පින්ඩපාතික වෙසෙන බොහොම අපි කියන විදිහට බොහොම සිල්වත් නේද? එහෙම පිරිසකට මේ කියන්නේ. මේ තිස්නම
කියලා
කතා කරන්නේ නැහැ. අන්න ඒක තමයි දැන් ගන්න තියෙන්නේ. දැන් අපිට හිතෙන්න පුළුවන් එක එක්කෙනා තමයි මම නම් මේ දාන දෙනවා, මේවා කරනවා, සිල් රකින්නවා. නේද? අපි ඉන්නේ මොන තත්ත්වෙද? එතකොට අපිට ඉතින් මේ ලෝකේ කරන්න වැඩ ගොඩාක් තියෙනවා නේද? දේවල් හදනවා, දරුවෝ එහෙම ඒවා තියෙනවා, වැඩ කටයුතු ගොඩාක් දේවල් තියෙනවා නේද? යානවා හදනවා මේවා ඕවා එකතු කරන්න ඉතින් වැඩ ගොඩාක් තියෙනවා. ඉතින් අපි සමහර වෙලාවට පින් ටිකකුත් කරනවා, හොඳ වැඩක් කරනවා නේද? කරන්නත් කැමතියිනේ. ඉතින් නිකන් ඔළුවේ තියෙනවා නේ පව් කළොත්. ඒවා විපාක විදිනේනවා. එහෙනම් පින් ටිකකුත් රස කරගන්න නේද ඉස්සරහට. එහෙම හිතිලා එහෙම කරන වැඩ ටිකකුත් තියෙනවා. ඉතින් මේකේ අරක තියන්නේ ඔය අනමතග්ග වර්ගයේ කියලා කියනවා මේ සංසාරේ කොච්චර දිගද කියන එක පෙන්වන්න කියන්නේ. ඒකට ඔය එක කල්පයක වෙන්න පුළුවන් සිද්ධි ටිකක් ඔය කියන්නේ. ඒත් අපි අහලා තියෙනවා මේ කල්පේ බුදුගුරු කී නමක් පහළ වෙනවද? නෑ. මේ කල්පේ තුල දැනට කී දෙනෙක් පහළ වෙලාද?
හතර
නමයි නේ. මතකද? කකුසඳ කොනාගම කස්සප ගෞතම මේ පියහල තියෙන විදිහට ඊළඟට තව මෛත්‍රී බුදුරජාණන් වහන්සේ මේ කල්පය තුලම තමයි පහළ වෙන්නේ. හැබැයි ඔය කල්පය කියන එක අපිට හිතා ගන්න බැරි තරම් දිගයි. ඔය එක කල්පයක සිද්ධ උඩ සිද්ධියක් වෙයි කියන්නේ. අපිම හිස් ගැසුම් කාලා ගලා ගියපු ලේ එකතු කළොත්. ඉතින් මේ ළඟදී මට ඊමේල් එකක් ආව කවුද ඔකට ගණන් හදලා මේ සතර මහා සාගරේ දැන් එස්ටිමේට් කරලා තියෙනවා මේ වතුර ලීටර් මෙච්චර තියෙනවායි කියලා. ට්‍රිලියන් ගාන ලීටර්ස්. එතකොට බිලියනුත් නෙමෙයි ට්‍රිලියන් නะ. එතකොට අපේ ශරීරේ තියෙන ලී ටික කොච්චර තියෙනවද? සාමාන්‍යයෙන් පයින්ට් හැක් විතර කියනවා නේ. ඒක ලීටර් ගානක් ලීටර් කීයක්ද? හතක් අටක් විතර. ඔගේ ප්‍රමාණයක්. එතකොට අරක බෙදලා මේක ජීවිතේක ඉස්කෙදු කාලා මේ ටික ගියොත් ආ ඒ වගේ කීයක් ඕන වෙයිද මේ සතර මහා සාගරේ පුරවන්නේ?
සතර කොච්චර දුර ගමනක් කරනවද?
එතකොට ඒකේ තියෙනවා ඒ ගණන් ටික තියෙනවා. අර හරි ඕනනම් මං එවන්න. මේ බිලියන් වලින් කිව්වොත් ඒකත් ට්‍රිලියන්ස් 1000කට වැඩි. බිලියන් වලින් කිව්වොත් මෙච්චර ජීවිත ගාණක් ඉපදුනොත් තමයි මේ ගාන එන්නේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඔය කාලය තුල අපි හිස් ගැසුම් කන්නත් ඕන නේද? එතකොට කොච්චර දිග කාලයක්ද මේක? ඈ ඒකයි දැන් ඒ කාලය තුල බුදුවරු හතර නමක් පහළ වෙලක් තියෙනවා. ඉතින් වෙන්න පුළුවන් නේද? ඉන්නකට මෛත්‍රී බුදුහාමුදුරුව එන්නේ ආයේ මේක කොහොම පිරිහිලා නේද? ආයේ කාලයක් ගිහිල්ලා අපිට හිතා ගන්න බැරි දිග කාලයක්. එහෙම. එතකොට එහෙම මෛත්‍රී බුදුහාමුදුරුව පහළ වෙයි. ඊට පස්සේ සමහර කාල තියෙනවා මේ කල්ප 100 ගානක් බුදු කෙනෙක් නැහැ. දැන් මේ කල්පේ හොඳුණාට කල්ප 100 ගානක් තියනවලු බුදු කෙනෙක් නැති. එතකොට මේ ධර්මයක් තියෙන කාලෙද වැඩි නැති කාලෙද? නැති කාලෙ නේ. ඉතින් අපි හිතමු දැන් අපි මොනවා හරි හොඳට හොඳ වැඩ කරනවා, පින් කරනවා. එහෙනම් ඉතින් මනුෂ්‍ය ජීවිතයක් ලැබෙයි. ඊළඟ සැරේම නෙමෙයි අපිට කාලයක් ගිහිල්ලා හරි අර පින් වලට මනුෂ්‍ය ජීවිතයක් ලැබෙන දවසක් එයි කියලා නේද? ඒ ලැබෙනකොට චාන්ස් එක වැඩි දහමක් තියෙන්නද නැති වෙන්නද? නැති වෙන්න. මොකද කල්ප ගණන් තියෙන බුදු කෙනෙක් නේ. නේද? ඒ කාලේක මිනිස්සෙක් වෙලා ඉපදුනොත් එහෙම. උපදින්න වෙන්නේ දැන් දහම නැහැ නේද? සමහර විට මුස්ලිම් ආගම වගේ තියෙන්න පුළුවන්. ඒකට අපි උපදී මුස්ලිම් පවුලක. නේ? ඒ කාලේ ඊළඟට පින් කරලා තියෙන හින්දා නිකන් කෙනෙක් නෙවෙයි. අද සල්ලිකාර මුස්ලිම් කෙනෙක්. තුමාට ලැබුණා මේ හා උදේ කෙනෙක් කියනවා සමහර විට ෆාම්ස් හතරක පහක අයිතිකාරයෙක්. නේ? දැන් මොකද වෙන්නේ? පින් කරපු හින්දා ඒවා ලැබෙනවනේ නේද? දැන් ඉතින් කරන්නේ මොනවද ඊළඟට? දැන් හොඳ නරක ගැන අහන්න හම්බ වෙන්නේ නැහැ. දහමක් නැහැනේ. මම සත්තු මරණ එක තමයි ඊළඟට ප්‍රධාන දේ වෙන්නේ. නේද? ඊට පස්සේ කොහේ යයිද කියලා දන්නවනේ. ඉතින් අපි හිතුවොත් මේ පින් කරලා මේ කාලේ විතරක් ඇතේ කියලා අන්න තියෙන භයානක தත්ත්වය. එතකොට අපි කවුරුත් අර භයානක தත්ත්වෙ මිදිලා නැහැ. මේක මතක තියාගන්න. මිදෙන්න පුළුවන් එකම දේ තමයි මෙන්න මේ ලැබුණ අවස්ථාවේ දහම ලැබුණ අවස්ථාවේ ඔකෙන් ප්‍රයෝජනයක් ගත්තොත්. ප්‍රයෝජනේ කිව්වහම රහත් වෙන්න නෙමෙයි මේ කියන්නේ. අටුම කාණේ මේ සසරෙන් එතර වෙන මාර්ගයටවත් වැටුණොත් එච්චරයි බුදුදහමෙන් ප්‍රයෝජනේ ගත්තා කියන්න පුළුවන්. අපි බෞද්ධ කිව්වට එදාට වැඩක් නැහැ. බෞද්ධ බුදුදහමේ බුදුහාමුදුරුවෝ පෙන්නපු දෙයෙන් ප්‍රයෝජනයක් ගන්න අඩු ගානේ මේක තීරුම් අරන් මේ මාර්ගයට වැටුණොත් එතකොට ගැලවුමක් තියෙනවා. මාර්කට් වැටෙනවා කියන්නේ මහා අමාරු දෙයක්ුත් නෙමෙයි මේ ධම නුවණින් හොයලා මොකක්ද මේ බුදුහාම සුදු කෙනෙක් කියනවානේ නේද මේ ලෝකේ සැඟවිලා තියෙන දෙයක් අවබෝධ කරගත්තා. ඒක අනිත්‍යයි දේශනා කරනවා. එතෙන්ද කියනවා ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ පළවෙනි දේශනාව. නේද? ඒක මොනවද කියන්නේ? මොනවද අවබෝධ කළා කියන්නේ? ඈ? චතුරාර්ය සත්‍ය අවබෝධ කළා කියනවා නේද? දුක කියලා දෙයක් තියෙනවා, දුක ඇති වෙන්න මෙහෙම සමුදයක් තියෙනවා, නිරෝධයක් තියෙනවා, මාර්ගයක් තියෙනවා කියලා දෙයක් අවබෝධ කළා. අවබෝධ කළා කියන්නේ නිකන් නෙමෙයි, ඊට පස්සේ කියනවා මේක මීට කලින් කවුරුත් කියලා නැහැ, අහලා තිබුණේ නැහැ. නේද? පුබ්බේ අනනුසුතේසු ධම්මේසු පෙර නොයසු විරෝධ ධර්මතාවයක් මේ අවබෝධ කළේ. චතුරාර්ය සත්‍ය කියන්නේ. නේද? පෙර නැසු විරු කියලා කියන මේක මනුස්සෙක් විසින් දෙවියෙක් විසින් ලක්මෙක් මාරේ කිසියම්ම කෙනෙක් අහපු නැති දෙයක් මේ අවබෝධ කළේ කියලා. එතකොට එහෙම මොකද්ද ගැඹුරකුත් තියෙනවා. එතකොට ලෝකේ හැමදාම තියෙන දෙයක් හැබැයි හැංගිලා තියෙනවා. ඒක අවබෝධ කළා ඒක තමයි ඊළඟට දේශනා කළා. මේ මුළු ධර්මෙම තියෙන්නේ ඔය ටික. ඒක දේශනා කරන්නේ අනිත් පැත්තට කියන මේක අවබෝධ කරන්න පුළුවන්. අවබෝධ කරන්න පුළුවන් වෙන්නේ මනුෂ්‍යයන්ට ධමයක් අහන්න ලැබෙන අයට නේද? අපි මනුෂ්‍යෙක් වෙලා ඒ කියන්නේ අපි කියන්නේ මන්ද බුද්ධික වගේ නොවි ඉපදුන නේද? හිතන්න පුළුවන් කෙනෙකුට මේක අවබෝධ කරන්න හැකියාවක් තියෙනවා. ඒක ලැබෙන එකට තමයි කියන්නේ ක්ෂණ සම්පත්තිය කියලා. දැන් ඔක ක්ෂණයක් කියන්නේ ඇයි කියන එක ටිකක් මතක් කරන්න තමයි මම අර කතාව කිව්වේ. මෙච්චර දිග සසරක මේ බොහොම සුළු කාලයක් තමයි අපිට ලැබිලා තියෙන්නේ. ඕක ආයි ලැබෙයි කියලා හිතන්න බෑ. කොච්චර පින් කළත්. එතකොට ඒ ලැබුණ අවස්ථාවේ දැන් අපේ තමන්ගේ ජීවිතේ ගැන බැලුවොත් දැන් මෙච්චර වයස ගෙවිලා තියෙනවා. මේ කාලය තුල මම මේකෙන් කොච්චර ප්‍රයෝජනෙ ගත්තද? ඉතුරු වෙලා කොච්චර ඇද්ද අපි දන්නේ නැහැ කොයි වෙලාවෙ යන්න වෙයිද කියලා. අපි ගොඩක් හිතන් හිටියොත් ඉතින් මේ කාලේ නම් ජීවත් වෙන්නේ අවුරුදු 70ක් විතර තමයි. ඔයයි සයි බයි වෙන්න එපා. 70 කනලා නක්. ඊට කලින් ගායට වන් කියන්නේ. මොකද දැන් ඇහෙනවා නිකන් යාළුවෝ හිටපු ගමන් නැති වෙනවා නේද? ඈ සාමාන්‍යයෙන් 50ට අඩු ගායක් ගොඩක් අද කාලේ යනවා. අපි හිතන් ඉන්නේ නෑ මේක ඒගොල්ලන්ට විතරයි අපිට වෙන්නේ නැහැ කියලා. හැබැයි ඇත්ත ටිකක් නුවණින් බලන්නවා. කොයි වෙලාවෙ මේක ඉවර වෙයිද දන්නේ නෑ. මේ ඉවර වෙන්නේ නිකන් ජීවිතේදී නෙමෙයි. අපි හිතන්නේ ආය අපිට එනම් කරන්න තියෙන වැඩ ටික අර ගේ තව ටිකක් හදන්න තියෙනවා ළමයට තව ටිකක් උගන්වන්න ඕන අරම ඒවා ඕව තමයි මතක් වෙන්නේ. එතකොට ওই ටික කරලා යන්නද අපි ආවේ? ගෙයක් හදලා තියලා යන්න. ගේ අරන් යනවද? නෑ. දරුවෙක් හදලා තියලා යන්න. එයා අරන් යනවද? නෑ. යන්න වෙන්නේ තනියෙන්. ආවෙත් තනියෙන් යන්න වෙන්නේ තනියෙන් නේද? ඉතින් ඔය ජොබ්ස් කරලා රෝමේ හොයයි. ඒ ටික මෙහෙ තියලා තමයි යන්නේ. අපි හිතන අපේ අනාගතයේ අයද කාට හරි ඒගොල්ලෝ මෙහෙට ඉන්න කලින් අපේ අයද තමන්ගේ අම්මා තාත්තලා වෙන්න පුළුවන් දරුවෝ වෙන්න පුළුවන් අපි මේ ජීවිතේ උපදින්න කලින් කොහේ ඉන්නේ ඇත්ත නේද සමහර ඉන්න අපේ අල්ලපු ගෙදර තරහකාරයෝ වෙන්නත් පුළුවන් දැන් ඉන්න තරහකාරයෝ එක්කවි අපේ පවුලේම අය වෙන්න පුළුවන් මරුණට පස්සේ ආයි කිසි සම්බන්ධයක් නැහැ කොහේ ආයිද දන්නේ කොහේ උපදින්ද දන්නේ එතකොට මේ එකතු කරපුවා එකතු කරපුවා කිව්වහම නිකන් හිතෙනවා අපි නම් එකතු කරන්නේ අපි ওই ළමයින්ට නේ කරන්නේ කියලා ළමයින්ට ගලත් Taman එකතු කරන එකක් තමයි කරන්නේ එතකොට මේවා මේ මං කියන්නේ කරන්න එපා කියන පැත්ත නෙවෙයි ඒ වුණ දෙයක් කරන්න හැබැයි පොඩ්ඩක් නුවණින් බලන්න ඕන මෙතන සිද්ධ වෙන්නේ මොකද්ද කියලා. ඉතින් සමහරු කියනවා අනේ මට මේ නේගේ හදාගත්තොත් ඇති මැරෙන්න කලින්. මේ දේ කරගත්තොත් ඇති මැරෙන්න කලින් ඔහු කියනවානේ. ඉතින් ඒගොල්ලෝ ඇවිල්ලා තියෙන්නේ ඒක කරලා යන්න. ඒතර මේ අර ලොකු පිනක් හින්දා මේ ක්ෂණ සම්පත්තිය ලැබිලා තියෙනවා. දැන් මතක තියාගන්න අපි බෞද්ධ වෙලා උපදින්නේ මිනිස්සු ගත්තාම බොහොම ටික දෙනයි නේද? දැන් ලංකාවේ උපදිනවා කියන එක මහා වාසනාවක් වගේ මේ ගැඹුර පේනකොට තමයි පේන්නේ. ඒක නිකන් නෙමෙයි ලැබිලා. අපි ගොඩක් පින් කරලා තියෙනවා. ඒවයි ප්‍රතිඵලයක් විදිහටයි ඒක ලැබෙන්නේ. නැත්තම් ඔය මුස්ලිම් පවුලක වෙන පවුලක උපදින්න chance එක වැඩි. පිට රටක එහෙම උපදින්න. දැන් නම් බලන් ඉන්නේ පිට රට යන්නේ කවද්ද කියලා නේද? එහෙම ලැබිලා නැත්තේ ලොකු පිනකට. දැන් අපි බලන්නේ මේ ලෝකෙට අයිති දෙයක් එකතු කරගන්න යන්නනේ. ඒ එකතු කරගෙන වෙන්නේ ඊළඟ ජීවිතේ අර වගේ තත්ත්වයක් තියෙන බාහනක තත්ත්වය. ඉතින් මේ ටික කිව්වේ දැන් මතක තියාගන්න බුදුහාමුදුරන්ට ඕනකමක් තිබුණ නැහැ බොරු කියලා කවුරුවත් බය කරලා මේකට ගන්න. ගහඳුර කියනවා එක මම මේ කවුරුවත් බය කරන්නේ නැහැ කියන එක නෙමෙයි මේක හැබැයි බුදු කෙනෙකුට පුළුවන් ඇත්ත ඇති හැටි දැකලාම ඇත්තමයි කියන කවුරුවත් බය කරන්නත් හොඳ කරන්නත් පිළිවිද වැඩි කරගන්නත් එහෙම කිසිම දෙයක් නෙමෙයි නුවණ තියන අයට මේකෙන් මේ දුකෙන් ගැලවීමේ හැකියාව තියෙනවා මේ හැකියාව තියෙන්නේ බුදු කෙනෙක් ඉන්න දහමක් පවතින කාලෙක විතරයි අනිත් කාලවල නෑ අහන්නවත් ලැබෙන්නේ නෑ පින්කෝ කියන්නේ මොකද්ද කියලා අහන්න ලැබෙන්නේ. ඉතින් අන්න ඒ වගේ දහමක් ලැබිලා තියෙන්නේ. දැන් මෙතන ඉන්නේ වෙසක් අදත් වෙසක් තමයි. ඉතින් ඉගේ රෑනේ ගන්න නේද? ඒ වගේ දවස්වලවත් අඩු ගානේ මේවා ටිකක් හොයලා බලන්න ඕන. මොකද ඒ කාල තුල මේවා අවබෝධ කරගීමේ හැකියාවේ වැඩිකමකුත් තියෙනවා. හොයන කෙනාට. ඉතින් අන්න තැන් එහාට ඊළඟට බුදු කෙනෙක් පෙන්නලා දෙන දේ තියෙනවා අපි හිතනවා මේ පින් කරන එක තමයි බුදුහාමුදුරුවෝ පෙන්නලා දීලා තියෙන්නේ පින් කරන එක අනිත් ආගම් වලත් තියෙනවා පව් කරන්න එපා පින් කරන්න ඕක කියා දෙන්න නෙමෙයි බුදු කෙනෙක් පහල වෙන්නේ එතනින් එහාට මේ ලෝකේ පවතින ඇත්තක් දකින්න ඒක තමයි චතුරාර්ය සත්‍ය දුක කියන්නේ මොකද්ද මේ සත්‍යය දුක කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඒකයි පෙරණායසු විරු ධර්මතාවයක් අවබෝධ කරගන්න කියන්නේ නේ. ඊට කලින් අහලා නැහැ මේක. දුක්ඛ සත්‍ය කියන එක. ඒ වගේ ගැඹුරක් තියෙනවා. ඒකට අපි මේ සාමාන්‍යයෙන් හිතන දුක නෙවෙයි ඔය. අපි හිතනවා ලෙඩ වුණහම දුකයි නේ. ඈ? නැවක පෙරණායසු විරු ධර්මතාවයත්. එහෙම කියයිද බුදු කෙනෙක්? ඒකෙන් මොනවා හරි ඔය කරදරයක් වුණහම දුකයි. ඔක දැන් අපේ බුද්ධාගමේ ඇයිට විතරද දුක තියෙන්නේ මුස්ලිම් අයට ඔය දුකයි කියලා තේරෙන්නේ නැහැ. එහෙනම් ඒකට කියයිද බුදුහාමුදුරුවෝ මේක පෙරණයසු විරු ධර්මතාවයක් කියලා. නැහැ. එතකොට ඊට වඩා ගැඹුරු දෙයක් මේක. ගැඹුරු දෙයක් කියන්නේ දැන් එහෙම දුකක් ඇති වෙනවම නෙමෙයි. හොඳට හැම දෙයක්ම තියෙන කෙනෙක් හිතන්නේ. සල්ලි තියෙනවා, ළමයි හොඳට ඉන්නවා, අපි කරන්නේ නැහැ, හොඳට ඉගෙන ගන්නවා, රෝම ඒවා හැම දෙයක්ම සම්පූර්ණයි. දැන් ඒගොල්ලන්ට දුක නැද්ද? අපිට හිතෙනවා දුක නැහැ කියලා නේද? හරි බුදුහාමුදුරුවෝ පෙන්නනවා ඒගොල්ලෝ මේ දුකෙන් ගල නැහැ, මේ දුකේමයි ඉන්නේ. ඒ දුක්ඛ සත්‍ය කියන එකේ මහා ගැඹුරක් තියෙනවා. ඒක පෙරණවයි සිරු ධර්මතාවය. එතකොට ඒ දුකට හේතුකුත් තියෙනවා සමුදය කියලා. ඒකත් පෙරණවයි සිරු ධර්මතාවය. ඒ දුක කියලා නිකන් ඉන්නේ නැහැ. ඔකේ නිරෝධිකුත් තියෙනවා. ඒක නිවීමකුත් ඒ දුක නැතිවීමකුත් තියෙනවා. ඒකට යන මාර්ගිකුත් තියනවා කියන එක. ඔකනේ චතුරාර්ය සත්‍ය කියන්නේ. නේද? හැබැයි ඔය හතරම මේ කවුරුවත් දන්න එකක් නන් නෙවෙයි. සුදු කෙනෙක් වේද නේද? අවබෝධක තියෙන දේශනා කරපු එකක්. ඒකට අපි දන්න දුක වෙන්න බෑ ඔක. එතනින් එහාට ගිය දෙයක්. අපි හිතන් ඉන්න නිවන වෙන්නත් බෑ. එතනින් එහාට ඊය දෙයක් වෙන්න ඕන. මොකද බුදුහාමුදුරුවෝ කියනවා නම් මේක පෙරණොයසු විරු දහමක් කියලා නේද? ඒකට අන්න ඔය ටික අපි එච්චර මේ හිතන්නේ නැති පැති ටිකක් ඒකයි මම කිව්වේ. දැන් ඉතින් අපිට කතා කරන්න පුළුවන් ඕගොල්ලන්ට මොනවා හරි අහන්න තියෙනවා නම් අහන්න. ඉතින් ඔය සාමාන්‍ය හිතන්නේ නැති ටික හිතන්න කියන එකමයි. ඒක හොඳ ප්‍රශ්නයක්. ගිහියන්ට පුළුවන් මාර්ගඵල හතරම ලබන්න. සෝවාන් සකෘදාගාමි අනාගාමි රහත්. බුද්ධ කාලේ ওই හතරෙම ඉඳලා තියෙනවා. ඒකට අපිට හිතෙනවා එහෙනම් ඒ කාලේ ඒක පුළුවන් වුණාට අද බෑ කියලා නේද? ඒ කාලේ ඉන්නේ නැති පින් කරපුවයි. එහෙම එකක් බුදුහාමුදුරුවෝ කියලා නැහැ. ඒක අපි හදාගත්තු දෙයක්. හරි. එහෙම හිතනවා කියන්නේ අපි දහම අවබෝධ කරගෙන නැහැ, දහම සැක කරනවා. අද දහමේ ප්‍රතිඵල ලබන්න බෑ කියන්නේ අද දහම නැහැ කියන එක. නේද? අද ප්‍රතිඵල ලබන්න බෑ කියනවා නම් අපි ඒක සැක කරන්නේ දහම. නේද? අද දහම තියෙනවා ප්‍රතිඵල ලබන්න බෑ කියනවා නම් ඒක බොරුවක්. දහම තියෙනවා කියන්නේ ප්‍රතිඵල ලබන්න පුළුවන් කියන්නේ ප්‍රතිඵල ලබන්නේ කොහොමද කියන එකට තමයි දහම කියන්නේ. ඉතින් ඒක තියනවා නම් ප්‍රතිඵල ලබන්න පුළුවන්. ඒකක සිරණායට ප්‍රතිඵල ලබන්න පුළුවන්. ඒක ගිහි පැවිදි කියලා බුදුහාමුදුරුවෝ වෙන් කරලා නැහැ. ගිහි කෙනාට දැන් ඔක්කොම අතහැරලා යන්න කියලා නැහැ. ගෙවල් වල ඉඳන් මගඵල ලබපු අය තමයි වැඩි. ඒක හොඳට හොයලා බලනවා. සවැත්නුවර කෝටි 7ක් ඒ කාලේ ජනගහණය හිටියා කියනවා. ඒකෙන් කෝටි 5ක් අඩුම ගානේ සෝවන් වෙලා. අඩුම ගානේ සෝවන්. ඒත් පැවිදි අය වෙන්න බෑනේ නේද? කෝටි 5ක් කියනකොට කෝටි 7යි. රටක් පවතින්න බෑනේ එහෙම වුණොත්. එතකොට වැඩි හරියක් දිවිව ඉන්න අය මේකේ ප්‍රයෝජනේ ලැබලද? එතන මම හිතන්නේ උත්තරේ තියෙනවා. ඔව්. එහෙම එක කරන්න පුළුවන්. ප්‍රයෝජනෙ ගන්න පුළුවන්. ප්‍රතිඵල ලබන්න පුළුවන්.
එහෙමනම් ජීවිතය එක කොයිආකාරයට දරනස්සිය යුක්තිය.
ඒකේ දැන් මෙහෙමයි දැන් මම කියන්නේ දැන් බුදුහාමුදුරුවෝ කිව්වේ මොනවද කියලා හොයන්නවා. මොකද මේක තනියෙන් අවබෝධ වෙන එකක් නෙවෙයි. හරි. ඒකට එතන තමයි අපිට බුදුහාමුදුරුවෝ ගැන ශ්‍රද්ධාවක් එන්න ඕන. ඒ શબ્දයෙන් තියනවා ටිකක්. ඒක තමයි පෙරපින. අපිට නිකන් තියනවනේ මොකද්ද ගරුත්වයක් නේද? බුදු කෙනෙක් මෙහෙම ඉන්නේ නැති, මෙහෙම දෙයක් හොයා ගන්න නැති, මෙහෙම දෙයක් දේශනා කරන්න නැති කියලා. වෙන ආගමක වුණා නම් ඕක හිතෙන්නේ නැහැ. නේද? ඕක තමයි මං කියේ ඒක්ෂණ සම්පත්තිය කියන එක. ඒක අපිට ලැබිලා තියෙනවා, ඒ පින යතිලා තියෙනවා. ඉතින් ඕක හොයා ගන්න තියෙන්නේ දහම. දහම කියලා අද ඉතුරු වෙලා තියෙන ත්‍රිපිටකේ තියෙනවා. දැන් ඕන කෙනෙකුට ඉන්ටර්නෙට් එකට ගියාම ඕන තැනක් බලන්න පුළුවන් නේද? ඒ වගේ වාසියක් තියෙනවා ඕන කෙනෙකුට. දැන් මුළු ත්‍රිපිටකේම පෙන් ඩ්‍රයිව් එකක දාලා සාක්ෂි දාගෙන යන්න පුළුවන්. ඒ තරම් මේ පහසුවෙන් ඔක ඇක්සස් කරන්න පුළුවන්. ඒ දහම තියෙනවා. තියෙන්නේ අපි හොයන්නේ නැහැ ඕක.
අපි ඉපදලා තියෙන හොඳම කාලේ.
හොඳම කාලේ. ඇත්තටම මේට අවුරුදු 10කට 15කට වඩා අද වෙනස් කාලේ. එම තැනම මේව කතා කරනව ඇහෙන්න ලැබෙනවානේ. අපි මේක හොයන්න මංකේ වම් පටන් ගන්න කාලේ දැන් මන් දන්නේ නැහැ පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද කියලා. අරගොල්ලෝ කතා කරනවා. ඔය ඉංග්‍රීසියෙන් කියන්නේ five attributes කියලා කියනවා. මම ඒක ඉංග්‍රීසියෙන් පාලි වචනෙක් කරාගෙන පංච උපාදාන. ඒ තේරෙන්නේ නැහැ. අහගන්න කෙනෙකුත් නැහැ. ඔකේ සත්‍ය අද එහෙම නෙමෙයි. අන්ත මං හිතන්නේ මේ පොඩි ළමෙක් උනත් පංච උපාදානස්කන්ධය කියන දන්නවනේ. මොනවද පංච උපාදානස්කන්ධය? රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. ඒ කාලේ හොම දන්නේ. ඒකට මේ කාලේ බොහොම හොඳයි. මේ පටිච්ච සමුප්පාද කිව්වොත් කියාගෙන යනවනේ. අවිද්‍යා පත්‍ය සංකාර, සංකාර පත්‍ය විඤ්ඤාණ කොහොමද කියනවා. ඉතින් ඒ ඒ ඒ මට්ටමක ඉන්නවා දැන් මේ දැන් ඔය මොනවද කියලා හොයන්නේ නැති එක විතරයි. තව ටිකක් දැන් මන්ටේ දැන් චතුරාර්ය සත්‍ය දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන එක නොදන්න කෙනෙක් නෑ නේද? දැනගත්තට උග හොයන්නේ. හිතන්නේ අපි දුක දන්නවා. දැන් භාවනා කරන අය පව. තමයි ඊයේ දිවේ දහම් ඇදුරේ අපි දන්නවා දුක. ඒ තැන් අපි දුක්මනේ දෙන්නේ ලෙඩ වෙනවා හිතන දේවල් වෙන්නේ නැහැ නේද? අපෝ මේ දුකනේ කියලා හිතන් ඉන්නවා. හැබැයි ඒ දුක බුදුහාමුදුරෝ කියපු දුක නෙවෙයි. ওই දුක නැති කරගන්න තමයි පව් කරපු ඒවට ලැබෙන විපාක. අපිං කළොත් ඕක ඊට වඩා හොඳ වෙයි ටිකක්. නේද? හොඳ වෙයි. ඒ වුණාට බුදු කෙනෙක් වෙන්නන්නේ මේ සසරේ මොහොතක් හරි යනවා කියන එක මහා දුකක් කියලා. ඒක පේන්නේ. ඒකයි අර දුක්ඛ සත්‍ය කියලා ගැඹුරක් තියෙනවා. අපිට නම් හිතෙන්නේ අර කල් දෙක කාලේ මේ සුද්දෙක් ඇවිල්ලා අපේ හාමුදුරු කෙනෙක්ගෙන් අහලා මොකද්ද මේ බුද්ධාගම? බුදුහාමුදුරු මොනවා ගැනද කියලා දෙන්නේ? හාමුදුරු කිව්වලු නිවන ගැන කියලා. මෙල්බර්න් වල රම්සල්ට. හාමුදුරුව මට කියනවා ඉතින් මහත්තයෝ මට ඕක ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ මම පුළුවන් විදිහට කිව්වා මෙහෙම කියලා. මෙයා ටිකක් මේකේ අපි කරන්නේ නිවන් දකින්න උත්සාහ කරනවා. ඉතින් අහුවලු නිවන කියන්නේ මොන වගේ දෙයක්ද කියලා. ඉතින් හාමුදුරුව අර අපි දන්නා ඉවන් ඉතින් විස්තර කරන්න හදනවා. නිවන් දැක්කහම ආයේ උපදින්නේ නැහැ. මේ උපදීම ඉවරයි කිව්වා. ආ ඒකද ඔය කියන්නේ? ඒක නම් මට ඕනේ නැහැ කියලා යන්න කියලා දුන්නා. ඉතින් ඕක දැන් අපිත් ඉන්නේ ওই தත්තේ ඕක කොහොම කිව්වට. දැන් නිකන් දකින්න කිව්වොත් අපෝ මට එපා මට තව වැඩ තියෙනවා. එයාගේ අපේ ඇත්තටම වෙනසක් නැහැ බලනකොට මම කිව්වේ මේක හෙව්ගේ නැත්තම්. නේද? දැන් මං අපේ දැන් ඔයගොල්ලන්ගේ අසුපද හවසට අනුරාධපුරේ යන්න. මකද කියන්නේ මොකද යන්නේ කොහොමද? අර මේ වැඩේ තියෙනවා මේ වැඩේ තියෙනවා මේ තියෙනවා නේද? අපි ඔය සබන සතිය විතර යන්කෝ ප්ලෑන් කරලා දාගන්නකොට කියයි නේ.
ඒකට උත්තරේ
ඈ
ඒකට උත්තරේ
ඒක තමයි උත්තරේ නේ. අද නිවන් දකිමුද කියලා එහුවා
කොහොමද උදේ
මම නිකන් දැකලා කොහොමද මේ මේව බලාගන්නේ කවුද? අපි ඉගෙන ගත්ත ටිකට මොකද වෙන්නේ? දැන් තේනවද නිකන් ඔය ප්‍රපටි? කිලුවට වගේ කිලුවට අපි දහමෙන් කොච්චර ඈතද ඉන්නේ කියලා. නමට කියන්නේ අපි තමයි බෞද්ධ කියලා අපි කියන්නේ නේද? මේ බුදුහාමුදුරුවෝ වෙන්නේ කොහොමද? පළවෙනිද නිවන කියන එකට අපි කතා අපේ හිතේ තියෙන වගේ දෙයක් නෙමෙයි. අපි ලෑස්ති නැහැ. ඉතින් ඒක තමයි මම කියන්නේ මේකේ අපේ මෝඩකම හින්දා. ඇත්ත දකින්න ඇති මේ ජන සම්පත්‍ති ලැබුණාට මේකේ වටිනකම දන්නේ. පිටරට අය සමහර වෙලාවට හොවාගෙන එනවා. අර බ්‍රහ්මංසහඳුරෝ කියලා තියෙන අහලා ඇති බ්‍රහ්මංසහඳුරනේ. කවුද? සුදුහාඳුරු කෙනෙක්. ඉංගලන්තේ. ඒකන කේම්බ්‍රිජ් එකේ ඩිග්‍රී එකකුත් තියෙනවා. ඊට පස්සේ තමයි පැවිදිලා තායිලන්ත ගිහිල්ලා ආනාකරලා දැන් ලංකාවටත් ඇවිල්ලා යනවා ඕස්ට්‍රේලියාවෙ ඉන්නේ නැහැ. නේද? ලංකාවට හරි ආදරේ මොකක් හරි නේද?
ඔව් පොඩ් එක තුනක් කියලා තියෙනවා. තාසේ
දෙනවා. ඔව් ඉතින් කියනවා මේ ලංකාවේ මිනිස්සු හරිම වාසනාවන්තයි. ආ වටින මැණික් ගොඩක් හම්බ වෙලා තියෙනවා ඒගොල්ලන්ට. හැබැයි ඉතින් ඒ මැණික උඩ ඉඳගෙන ඒක තියෙන බවවත් දන්නේ නැහැ. ඒක කිසිම ප්‍රයෝජනයක් ගන්න දන්නේ නැහැ. ඒක වටිනකම දන්නේ නැහැ. ඒ වගේ වෙලාවක තමයි මේ ලැබිලා තියෙන මහා සම්පත්තියක් ක්ෂණ සම්පත්තියක් ලබා ගන්න අපි සෑහෙන මහන්සිලා තියෙනවා නිකන් නෙමෙයි. පෙර ජීවිතවල නේද? ගාකමාරින් පින් කරලා පින් කරලා තමයි මේ බුදුදහමත් කියන කාලෙක මෙහෙම උපදින්නේ ලංකාවේ උපදින්නේ සිංහල බෞද්ධයලා උපදින්නේ නිකන් ඒ කොම කරන්න මහන්සි වෙලා දැන් ඒක ලැබුණාම ඒක ගැන බලන්නේවත් නැහැ හොයන්නේවත් නැහැ ඒක තමයි අපි කරන ලොකුම මෝඩකම ඒ මෝඩකමේ තමයි අපි ඉන්නේ ඒක නොදන්න ගමට වෙලා තියෙන එකයි මේ ප්‍රශ්නේ. මම වුණත් මං කියේ වන් අර එදා තෙන්ට නොගියා නම් මාත් ඉතින් මේ වෙන පැත්තක ඉන්නේ. මොකක් හරි පෙරපිනක් හින්දා තමයි මේක ගැන වෙන්න මෙහෙම හොයන්න ඕන කියලා මටම ලැජ්ජාවක් ආවා. ඇත්තට මම මේ නිකන් නෙමෙයි කියන්නේ. මෙච්චරකල් මම බුද්ධ ආගමේ කිව්වේ මේ වචනයක්වත් දන්නේ නැතුව. වචන ටික පාඩම් කිරීම වෙනම එකක් නේ මොනවද කියලා. ධානයක් කියන්නේ මොකක්ද කියලා එක්ක ගැන හොයලා නැහැ. අපිට ඕවා කරන්න බෑ කියලා ඒක වචන කොටකට දාලානේ. ඉතින් කොහෙද මාර්ගඵල ගැන හොයන්නේ?
ඇත්තම දැන් සීයේ දෙනි බෝධිය සීය කස්තෝ. මොංගෙතනි සීයෙන් සහදෙනික කියන්නේ මේක අපිට හොයන්න පුළුවන් කරන්න පුළුවන් අපිට කළ යුතු
දෙයක්. දැන් මේක මං කියන්නේ දැන්
අමාරුයි අපිට බෑ. කොහොමද කරන්න කියන එක තමයි අපි හිතෝ
තියෙන්නේ. ඔව්. දැන් අන්න ඔය දැන් අපි සිතන්නේ දැන් අනිත් අය ගැන. දැන් මං කියන්නේ මේක තමන්ගේ පැත්තට දාන්න කියලා. මම ඉන්නේ කොතනද? හරි. දැන් මං අර ලොකු කතා ටිකක් කිව්වේ ඔයගොල්ලෝ නොදන්නේවත් නෙමෙයි. මටත් ඒක දන්නවා. ඔය පැත්තෙන් හිතන්නේ. දැන් කොච්චර භයානක තත්යකද මම ඉන්නේ. මම මේ කරන වැඩ ටිකෙන් මට මේකින් සහනයක් තියෙනවා. ඒක මතක තියාගන්න අර පොඩ්ඩක් නිකන් අපි මේ දැන් ජොබ් එකක් කරලා සල්ලි හොයාගත්තොත් හොඳයි කියන මට්ටමේ තමයි අපි හිතන්න පුරුදු වෙලා තියෙන්නේ. ඒ මට්ටම තව ටිකක් එහාට ගිහින් තමයි පින් ටිකක් කරගත්තොත් හොඳයි. ඈ කව් වැඩි කරලා කියන මට්ටම. ඔය දෙකේ වෙනසක් නැහැ. ඔය දෙකම ලෝකෙටයි තියි. බුදු කෙනෙක් පහළ වෙන්නේ ඕක පෙන්වන්න නෙවෙයි. හරි. ඔය කොච්චර මොනවද තිබුණත් දුක කියලා එකෙන් බේරිලා නැහැ. අපි නොකරපු වැරදි වලට අහු වෙලා හිස්කසම් කන්න වෙනවා මේ මෙහෙම ලේගලා යනවා ඔය භයානක තත්ත්වෙන් අපි නිදිලා නැහැ තමන් නිදිලා නැහැ තමන් එතකොට මේකේ ප්‍රයෝජනයක් ගන්න නම් මොකද්ද කරන්න ඕන කියන එක දැන් ඉස්සෙල්ලා ඇහි දැන් කිසියයට පුළුවන්
කොටින්න පටන් ගන්න
දැන් අපි මේ දැන් බුද්ධ ආගම ගැන හොරපු පැත්තෙන් ඕක හරියන්නේ නැහැ. ඊට වඩා නුවණින් හොයන්න. නුවණින් හොයන්න ඕන බුදුහාමුදුරුවෝ කියනවා මේ පෙර නොයස විරුද්ධ ධර්මතාවයක් අවබෝධ වුණා. ඒක අවබෝධ කරන්න කියලා තමයි දේශනා කරන්නේ. එහෙනම් ඔය චතුරාර්ය සත්‍ය මොකද්ද කියන තැනින්ම හොයන්න ඕන. ඕකනේ බුදු කෙනෙක් පෙන්වලා දෙන්නේ. තද දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. ඕක තේරුම් ගත්තොත් විතරයි මේ සංසාරෙන් මිදෙන. නැවත ඉපදී ඉපදී යන මේ සයිකල් එකෙන් මිදෙන පැත්තකට වැටෙන. පළවෙනිත් ඕකයි අන්තිම වෙන්නේත් ඕකයි. ඕක තේරුම් ගත්තොත් දහමෙන් ප්‍රයෝජනේ ගන්නවා නේද? තේරුම් ගත්තේ නැත්නම් වෙන්නේ නැහැ. හරි. මේ ලබන අවස්ථාවත් ගෙවිලා යනවා. ඒකට අපි ඔන්න ඔතන හොයන්න තමයි යන්නේ. මොකද ඔය හතර දැක්ක කෙනාට කියනවා සම්මාදිට්ඨිය ඇති වුණා කියලා. නේද? සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද? දුක්ඛේ ඥානං, සමුදය ඥානං, නිරෝධේ ඥානං, මාර්ග ඥානං. ඒක සම්මාදිට්ඨිය. ඥානයක් ඇති කරගන්න කියන්නේ. ඥානය කියන්නේ එතන එතෙන්ට ගියා නෙවෙයි. මේ නිරෝධේ ඥානං කියන්නේ නිවන් දැක්ක නෙවෙයි කිය. නේද? ඒක ගැන නුවණක් තියෙනවා. දුක්ඛේ ඥානං කියන්නේ නම් සමහරු බය වෙනවා දුක ගැන කතා කරනවා. දුක්ඛේ ඥානය කියන්නේ දුක විඳිනවා නෙවෙයි. දුක ගැන නුවණ එනවා කියන්නේ දුක් විඳිනවා නෙවෙයි. අවබෝධයක්. ඒක දුක ගැන අවබෝධය ආවොත් තමයි ඇයි දුක හටගන්නේ කියන පැත්තක් පේන්නේ. නේද? එතකොට ඒ නුවණ ආවොත් තමයි දුක්ඛ නිරෝධය කියන එක ගැන නුවණක් ගන්න පුළුවන්. එතකොට ඒ ඒ දෙක දැනගත්තොත් දුක කියන්නේ මොකද්ද? දුක හටගන්නේ මොකද්ද? එතකොට ඒතනින් තමයි පටන් ගන්න ඕනේ. දැන් අපි සාමාන්‍ය ජීවිතේ දුක නැති කරගන්න ගොඩාක් දේවල් කරනවා. මෙච්චර කල් කරපු ඒවා සේරම අපිට හිතෙන්නේ මේ දේකලොත් දුක අඩු වෙනවා. හරි. ඒකට ඉගෙනගෙන රස්සාවක් ගත්තොත් දුක අඩු වෙයි. සල්ලි හම්බුනොත් දුක අඩු වෙයි. දේවල් මේ වාරෝ මේ වල ලැබුණා. දුක අඩු වෙයි. හැබැයි ඕක ඔය සමාජයේ හැමෝම කරනවා මේ දුකෙන් මිදුණ කෙනෙක් නැහැ. දැන් මේ වෙනකන් තමන්ගේ ජීවිතේ බැලුවත් අපි වැඩිපුර ගෙවලා තියෙන දුක්ද සතුටින් ඉඳපු වෙලාවල්ද? දුක නේද? බොහෝ වෙලාවට නේ ඕක තමයි ඇත්ත. 99%ක් දුක විඳලා
දුක නැති කරගන්න කරන දේවල් දුක
වෙන්නේ. පොඩි වෙලාවක් තමයි සතුටක් ඉඳනා ඉඳලා. අපි අර පොඩි සතුටට අර ටික ඔක්කොම වහලා දානවා. නේද? විභාගයක් පාස් වෙන අවුරුදු ගාන මහන්සි වෙනවා පාඩම් කරනවා දුක් වෙනවා. අර පාස් වුණේකට අර ඔක්කොම යට කරලා දානවා. ඒක මතක නැහැ. ඒක ඔච්චර දුක් නේද? පාස් නොවුනොත් එහෙම පරාදේ නෙච්චර නෑ මහන්සි වෙන්නේ කියලා පොඩ්ඩක් හිතෙනවා. ඒ වුණාට ආයේ ඕකට වහු වෙනවා. දැන් මම නිකන් පොඩි එක්සැම්පල්ස් ගන්න. ඕක තමයි හැම එකටම ඇත්ත. හරි. දරුවෝ හදනවා අරවා මේවා මොනවා හරි බලාපොරොත්තු තියාගෙන අර ඉඳින දුක් කොහොම මතකයි මේ විදලා තියෙන දුක්මයි. ඒක කියනකොට දැන් ඔක අනිත් පැත්තට ගන්න එපා. මේ ධර්මයක් තේරුම් ගන්න කියන කතාව. දැන් ඕවා කරන්න එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. හරි. දැන් දුක කියන එක අවබෝධ කරගන්න කියන එක. සත්‍ය දකින්න. මේ තාම මේක කරන්න මෙහෙම එපා කියන එක නෙමෙයි මේ කියන්නේ. අපි දැන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕන. බුදු කෙනෙක් මොකක්ද මේ පෙන්වන්නේ කියන එක. එතකොට ඒ දුක කියන එක වන් දැන් ඉතින් දැන් සාමාන්‍ය මට්ටමේ කතා කළා ඇති අපි ටිකක් ගැඹුරට යන්න ඕන. දැන් දුක කියන එක බුදුහාමුදුරුවෝ කොහොමද පෙන්වලා තියෙන්නේ? ජාති ජරා ව්‍යාධි මරණ ඔහොම ලිස්ට් එකක් කියලා අන්තිමට කියනවා සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියලා. හරි. අනේ දැන් බුද්ධ දේශනාව හොයන්නයි මේ හදන්නේ. පංච උපාදානස්කන්ධය කියන්නේ මොකද්ද ඉස්සෙල්ලත් කිව්වා. ජාති පහක් කියනවා නේද? රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. ඒකට දැන් ඕක අපි නුවණින් හොයන්න ඕනේ. රූප කියන්නේ මොනවද? දැන් සාමාන්‍ය ජීවිතෙන් කියන්නේ රූප කියන්නේ මොනවද?
ඒක
ඔක්කොම රූප නේද? මේ වටපිට හරි. එතන ගොඩක් කට්ටිය ඉන්නා රූපනේ ශරීර රූපයන් ඊළඟට අනි මල් ගස් අරව මේවා වාහන ගෙවල් දෝල් තියනා නේ ඈ නරපැත්තේ එහෙනකොට මොකද්ද හිතුනේ දැන්? බබෙක් නලවනවා නේ. කොට ගම. එකක් දැනගත්තා නේ? ඈ? ඒක රූපයක්ද නැද්ද? ඒක රූපයක්. නෑ. මේ පොඩි බබා රූපය. නලවන අම්මා කෙනෙක් කියන්නේ රූපය නේද? එතකොට රූප කියන්නේ ඕවා. ඒ කියන්නේ ඕවයින් නේද අපේ ලෝකේ හැදිලා? එතකොට මේ ලෝකෙට අයිති සේරම අපි දන්න තාක් දේවල් ඒවා රූප. ඇයි? ඒවා එළියේ තියෙනවා. අපිට අල්ලන්න පුළුවන්. ඇහෙන් දකින්න පුළුවන්. කනෙන් අහලා දැනගන්න පුළුවන්. මේ ආයතනකින් දැනගන්න පුළුවන්. ආයතන කීයක් තියෙනවද අපිට? මොනවාද ආයතන? ඇස, කන, නාසය, දිව, ශරීරය. නේද? ඊට අමතරව මනස. හිතෙන් හිතන්නත් පුළුවන් නේද? අපිට එළියේ තියෙන ඒවා දැනගන්න පුළුවන්. ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්. හරි. දැන් අර සද්දය ඇහුන හින්දා අර හේදයක් වෙන දැනගත්තා නේද? ඒකත් ලෝකෙට ආයිතිනේ. ඔය විදිහට නේද අපේ ලෝකේ හැදිලා තියෙන්නේ? මේ වයින් මේ හයෙන් අත්දකින්න පුළුවන් ඒවට තමයි අපි ලෝකේ කියන්නේ. ඔය හයට කවදාවත් අහු වෙලා නැති එකක් අපිට ලෝකේ කියන්න පුළුවන්. කියලා කියන්න. ඔය හයට කවදාවත් අහු වෙලා නැති එකකට අපි අපේ ලෝකෙට තියෙනවද? නෑ නේ. දැන් හිතක් දාපු හින්දා හිතා ගන්නත් බැරි වෙනවා. එහෙම දෙයක් අපේ ලෝකේ නෑ. මේ හයට අහු වෙන ඒවා තමයි ලෝකේ කියලා දන්නවා නැති. ඈ? එතකොට ඔය රූප වේදනා කියන්නේ ඒකට අපි කැමති වෙන ගතියක් තියෙනවා, අකමැති වෙන ගතියක් තියෙනවා, නැත්නම් ඒ ගණන් ගන්න නැති නේද? මදහත් ගතියක් තියෙනවා. ඒකට තමයි වේදනා කියන්නේ. ඒ જાති තුනෙන් එකකට වැටෙනවා ඕනම රූපය. ඊළඟට සංඥාව කියන්නේ මොකද්ද? જાති පහක් කියන්නේ රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ. සංඥා කියන්නේ හ්ම් දැනගන්න. හඳුනා ගන්න. කාක්කෙක් කෑ ගහනවා නේද? කාක්ක මොන වගේද? මේ ගිරවෙක් වගේද? කොළ පාටද, කළු පාටද? කළු පාට කාක්කෙක් නේද?
නැහැ. සද්දෙන් අපිට දැනගන්න පුළුවන් නේද?
හරි. සද්දේ ඇහිලා තමයි දැනගත්තේ.
මොකද කවුද?
දැන් කාක්කව අනිත් රූප හැම එකෙම වෙන් කරගන්න පුළුවන් නේද අපිට? නේද? කළු පාට මේ වගේ විස්තර ටික තියෙනවනේ නේද?
දෙකක් තියෙන.
ගිරවි චුට්ට කවදාවත් කාක්ක කියන්නේ නැහැ නේද? ඇයි? ඇයි ඒ කොහොමද ඒ වෙන් වෙන්නේ? සංඥාවයි. අපිට අනිත් දේවල් වලින් මේක වෙන් කරලා ගන්න පුළුවන් ඔය සංඥාව. ඒකට ඒක තියනා නේද? සංඥා. සංකාර කියන්නේ? සංකාර කියන්නේ අපේ චේතනා ටික තමයි සංකාර වෙන්නේ. දැන් චේතනා කියන්නේ අදහස් හිතේ නේද? කාක්කා කිව්වහන් අපිට අදහස් ගොඩක් ඇවිල්ලා නේද? ගිරවා කිව්වහන් තව අදහස් ටිකක් ඇවිල්ලා නේද? කපුටට කැමති නැහැ, හීරවට කැමති නේ. ඒ කොහෙන්ද ওই ටික ආවේ? මේ හිතෙන් අදහස් ටිකක් දානවා නේ. සංකාරය, චේතනා. පැහැදිලි? ඒ රූප, වේදනා, සංඥා, සංකාර. අවිඥාන කියන්නේ මොකක්ද? හා? ඒ ওই ටික ගැන දැනගත්තා නේද? දැනගත් වෙන ගතියට කියනවා විඥාන. නේද? එතකොට අරහේ කපුටෙක් ඉන්නවා කියනකොට ඔය පහ ඇති වුණා නේද? අතන මේ දරුවෙක් බබෙක් ඉන්නවා කියනකොට ඔය පහ ඇති වුණා නේද? බලන්න රූපයක් තියනවද? තියනවා නේද? දරුවගේ රූපේ නේද? පොඩි ළමෙක් තියෙන. හිතට හිත දන්නවා නේද? වේදනාවක් තියනවා. කාක්කා කෑ ගහනවා වගේ දේක අහගෙන ඉන්නකොට. ඒකට නිකන් පොඩි ආසයි කියන ගතියක් කැමැති ගතියක්. එතකොට එහෙනම් සුඛ වේදනා කැමති වෙන එක. ඈ සංඥාවක් තිබුණාද? දරුවව වෙන් කරගන්න සංඥාවක් තියෙනවා නේ. චේතනා ටික ඇවිල්ලාද? ඇවිල්ලා. සංකාර ටික තියෙනවා. නේද? විඥාණයෙන් ওই ටික දැනගෙන නේද? මා විඥාණෙත් පහදයි. ඔව් දැන් මොකක් හරි ගැන දැනගන්න එක විඥාන. දැන් රූපයක් ගැන දැනගත්තා නේද? මොකෙන්ද දැනගත්තේ? විඥාන. ඔව්. ඒ විඥානය කියන්නේ දැනගන්න ගතිය. රූප ගැන දැනගන්න පුළුවන්, වේදනා ගැන දැනගන්න පුළුවන්. වේදනාව නෙමෙයි, වේදනාව දැනගන්නවනේ. මේ දැනගන්නේ විඥාන. මොනවා හරි දැනුවත් වෙන්නේ විඥාන. නේද? සද්දයක් ඇහෙනකොට දන්නව නේද මොකක්ද ඒ කියේ?
ත්‍රිවිල් එකක් කියේ.
ත්‍රිවිල්. නේද? දැන් ත්‍රිවිල් එක කියන රූපේ හිතියනවා නේද? අපේ ලෝකෙට අරහි ත්‍රිවිල් එකක් යනවා. ඒක රූපේ තියෙන. ඒකෙන් අපිට නිකන් වේදනාවක් එනවා නේද? කැමැතිද අකමැතිද ඔබට? ත්‍රිවිල් එකට. ගතියක් තියෙනවා මේ වේදනාවට. දැන් ත්‍රිවිල් එකක් කියලා දැනගත්තා නේද? දැනගත්තේ මොකෙන්ද? විඥානෙට අහු වුණා කියලා තමයි දැනගත්තේ. දැන්
ක්‍රියාසුරකින් අහුපු දෙයකින් ඒක රියලයිස් කළ දේවල්. පරණ ඩේටාබේස් එකේ තියෙන
එක. දැන් ඒවා හැදුනේ කොහොමද කියන එක වෙනම කතාවක්. දැන් මේ මොහොතේ සිද්ධ
වෙන විඥානෙ තමයි හදන්නේ.
ත්‍රිවිල් එකක් කියලා දැනගත්තේ විඥානෙ. නේද?
දැන් ඒක සබ්ජෙක්ට්
එක. ඒ ත්‍රිවිල් එක කියන එක රූපයක්. ඒ රූපේ තියෙනවා කියලා දැනගත්තේ විඥානෙ. ඒ දැනුවත් වෙන ගතිය විඥානෙ. එතකොට මේ පහටම අයිති. ඒ කියන්නේ මේ පහම ඕන එකක් දැනගන්න ස්වභාවය විඥාන. විඥානි නැත්තම් ඊටු ටික නැහැ. අපේ හිත දැනගත්තේ නැත්තම් අපි දන්නේ
නැහැ
නේ. ඒ රූපේ නැහැ ලෝකේ. තේරුණා? දැනගන්න ගතිය හින්දාමයි ওই ටික තියෙන්නේ. දැන් බැරි වෙලාවත් අපේ කන ඇහෙන්නේ නැති එක්කෙනෙක් හිටියනම් එහෙම ওই ටික දැනගන්නේ නැහැ. අර ඒ ත්‍රිවිල් එකක් ගියා කියලා එයාගේ ලෝකෙට තියෙනවද ඔක?
නෑ.
එහෙනම් අර ටික හටගත්තේ සද්දේ ඇහිලා නේද? කන වැඩ කරන්නම ඕන සද්දයක් ඇහෙනවා.
ඇහැ වැඩ කරන්නම ඕනේ.
ඇහැ වැඩ කළොත් තව ඇහැට
පේන.
දැන් මේ මොහොතේ අපි අර ඒ ත්‍රිවිල් එකක් යනවා කියලා දැනගන්න එකට මොන ආයතනද ඕන උනේ? කණෙන් සෝත ආයතනේ කණෙන් සද්දේ ඇහෙන්නම ඕන. ඇහුනේ නැත්තම් ඔක දන්නේ.
ඒක ඇහෙන්නට කරන්නේ
කණෙන් සද්දේ ඇහුනට දැන් ත්‍රිවිල් එකක් කොහිට කලින් අත්දකලා නැති වුණා නම් ත්‍රිවිල් එක හැදෙයි.
නෑ
ඒක වෙන මොකක් හරි. තව ටිකක් ඕන වෙලා තියෙනවා නේද? ඒ ටික මොන ආයතනෙන් දාවි?
විඥාන.
ආ විඥාන කියන්නේ මනසෙන් මන ආයතන කියන එක. කණෙන් නෙමෙයි ඒ ටික ආවෙන්නේ. කණෙන් ආයේ සද්ද විතර. ඒක ගැන විස්තර ටික ආවේ මනසෙන්. Taman ගේ පෙර අද්දකින් ටිකක් ආවා නේ. ඒ ටික අරන් දුන්නේ මනසෙන්. නේද? එතකොට සෝත ආයතනයයි මන ආයතනයයි දෙක එකතු වෙලා තමයි ඔය දැන ගැනීමට ආවේ. හරි? සෝත ආයතනයි මන ආයතනයි එකතු වෙලා තමයි ඔය දැන ගැනීමට ආවේ. දැන ගැනීම කියනකොට ಜಾති පහක් තියෙනවා. රූපයක් ගැන දැනගත්තා, වේදනාවක් ගැන දැනගත්තා නේද? ඒකට සංඥාවක් තියෙනවා, ඒක ගැන අදහස් කියන සංකාර ටික ආවා. විඥාණයෙන් පහළ වෙලා. නේද?
දැස
ගැනීම වෙලා දැන්. අර හිත ඊවිල් එකක් ගියා කියන එක දැන් දන්නවා. එතෙන් ටෙමු දැන් අපි මේ මොහොතේ ඉපදුන හැටි බලමුකෝ. දැන් මේ මොහොතේ ওই ಜಾති පහ ඉපදුනා නේද? කපුටෙක් කියලා දැනගන්නකොටත් ওই ಜಾති පහ ඉපදුනා නේද? අර ඒ දරුවෙක් කියලා දැනගන්නකොටත් ওই ಜಾති පහ ඉපදුනා නේද? ඈ? ඉන්දර කොයි වෙලාවේද ඒ ಜಾති පහ ඉපදුනේ? ඇහෙන වෙලාවේ. ඒ කියන්නේ මේ
ප්‍රශ්න
වලට. ඔව්. මේ ආයතනයක් වැඩ කරන විදිහ නේද? ඇහෙන් දකිනකොට, කනෙන් අහනකොට. ගඳ සුවඳක් දැන් සුවඳක් ආවොත් එහෙම දැනගන්නවා. හැදේ. හඳ කෑම සුවඳක් කියලා නෑ. ඔය හැදෙන්නේ අර ಜಾති ටික නේද? මොනවාද ಜಾති ටික? රූප වේදනා සංඥා සංකාර. එතකොට පේනා නේද ඕන ආයතනයක් වැඩ කරනකොට ওই ටික හැදෙනවා කියලා. ওই ටික හැදෙනවා කියන්නේ අපේ ලෝකෙට තව දෙයක් එකතු වෙනවා
නේද?
ලෝකේ හදනවා නේද ඔය? එහෙම නැේද අපිට ලෝකේ හැදිලා තියෙන්නේ අපි මෙච්චර කල් ලෝකයක් දන්නවනම් මේ ආයතන හයෙන් ඔය එකතු කරපුවා නේද එකයි මම ඉස්සෙල්ලා ඇහුවේ ආයතන වලට අහුුන් නැත්තම් අපේ ලෝකෙට තියෙනවද වා නෑ නේ මෙච්චර කල් ලෝකේ කියලා මොනවා හරි දන්නවනම් ඔය ආයතන හයෙන් හදපුවා ඒ නිසා දැනගත්තේ නේද තන බුදුහාමුදුරුවෝ කියලා තියෙන මේ ලෝකේ පවතින දුක මත කියලා. එහෙනම් තව පැත්තකින් කියන සංකිටේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. පිටියෙන් කියනවා නම් පංච උපාදානස්කන්ධෙමයි දුක. දැන් අපිට පේනවා නේද ආයතනයක් වැඩ කරනකොට මොනවද හැදෙන්නේ? පංච උපාදානස්කන්ධ හැදෙනවා නේද? නැත්තම් ලෝකයක් හැදෙනවා ලෝකයක් හැදෙනවා කිව්වත් පංච උපාදානස්කන්ධ හැදෙනවා කිව්වත් දුක හැදෙනවා කිව්වත් ඔය එකම දේ. හැබැයි ඔක බුදු කෙනෙක් කියනවා මේසක් අපිට ඕක පේන්නේ ඔය හැදුනේ දුක කියලා නිකන්වත් පේන්නේ නැහැ නේද? අර ඒ ට්‍රිවිල් එකක් ගියර අපිට මොනවද දුක නේ? ඈ අර ඒ කපුටෙක් හිටියට අපිට මොකද්ද දුක නේද? හිතක් හැදුනායි දැන් හිත හැදුනා හින්දානේ දැනගත්තේ හිතක් හැදුනා කියන්නේ ඒකම හිත හැදුනා කියන්නේ හිත මොනවද දැනගත්තානේ නේ දැනගත්තේ මොනවද අර ජාති පහ ඊට අමතරව දැනගන්න දෙයක් නැහැ අපි මොන නම් වලින් කිව්වත් ඔය ජාති පහට වෙන් කරන්න පුළුවන් හරි පල්ලෙක් පුරනවා නේ බල්ලෙක් කරේ ඉන්නව උපුරනවා. ඕක කියනකොට මොනවද මේ දැනගෙන තියෙන්නේ බල්ලා කියන රූපේ. අන්න අරහි ඒ රූපේ තියෙනවා නේද? ඒ රූපෙට අදාළ වේදනාව තියෙනවා. සංඥාව වලට අදාළ සංඥාව තියෙනවා නේද? සංඛාර ටිකත් ඇතුළා. බල්ලා ගැන අදහස් ටික ආවා. නේද? කපුට ගැන ආපු අදහස් ටික නෙමෙයි බල්ලා ගැන එන්නේ. ඒක නෙමෙයි සංඛාර. ඔව්. ත්‍රිවිල් එකේ තියෙන වෙන ටික. හැබැයි ඒක පොදුවේ ගත්තොත් මේ ಜಾති පහ තමයි හැදිලා තියෙන්නේ. රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ. නේද? දැන් ඔන්න බුදු කෙනෙක් පෙරණෝයසු විරෝධ ධර්මතාවයක් අවබෝධ කරගෙන දේශනා කරන එක තමයි කෙටියෙන් කිව්වොත් ඔන්න ඕකයි දුක. අපි ඕක අහලත් නැහැ අපි දන්නේ නැහැ නේද? ඔවා වුණාට අපිට තියෙන දුක මොකද්ද නේද? ඒක තමයි මේ මේ බුදු කෙනෙක් පෙන්වන්නේ මේ ලෝකේ හැංගිලා තියෙන ඇත්තක්. ඒක සාමාන්‍ය කෙනෙකුට පේන්නේ නැහැ. දහම ඇහුව අහලා නුවණින් බැලුවොත් විතරයි ඕක පේන්නේ. ඒකට මේ ප්‍රඥාවන්තයන්ට තමයි බුදු දහම තියෙන්නේ. එහෙම දේශනා කරනවා. මෝඩයන්ට නෙවෙයි. හිතන්න පුළුවන් ඇයට. ඒකට දැන් මේ එතන පංච උපාදානස්කන්ධ හටගෙන හැබැයි අපිට දුක කියලා දැනෙනවද? නැහැ. දැනුන්නේ නැහනේ නේ. දැනුණාද ඔය හටගත්තේ දුක කියලා? නෑ. එහෙනම් අපිට දුක්ඛේ ඥානං තියනවද? බුදුහාමුදුරන්ට තියනා නේ දුක්ඛේ ඥානං බුද්ධ ඥානං කියලා. වඳිනවා නේ. ඒත් බුදුහාමුදුරෝ වෙන්න නෝ මේ සසරේන සත්‍යයට ඔය ඥානේ නෑ. ඒගොල්ලෝ දුක්ඛේ අඥානං කියලා කියන්නේ. ආ. දුක්ඛේ අඥානං. අතවට අන්න අපිට දැන් පේනවා අපි ඉන්න තැනයි බුදුහාමුදුරුවෝ ඉන්න තැන. එහෙනම් මොනවද උ ටිකක් අඩුවක් තියනවා නේ. ලෝකය ගැන අපි දකින විදිහ එහෙමම අනිත් පැත්ත. බුදුහාමුදුරුවෝ දුකයි කියවට අපිට කිසිම දුකක් නෑ. සමහර වෙලාවට ගොඩක් වෙලාවට අපි යෝග සැපයි කියලා ගන්නවා. අරෙහි දරුවෙක් ඉන්නවා කියනකොට දුකයිද සැපයි? සකයි නේ හරි සතුටෙන් නේද බාරගන්නේ ඈ දැන් දුක්ඛේ ඥානන්ද දුක්ඛේ අඥානන්ද දැන් මතක තියාගන්න දුක්ඛ පිරිසිඳ දැක්කේ නැත්නම් එතනින් එහාට මුකුත් දකින්න බෑ දුකට හේතුව දකින්නත් බෑ නිරෝධි දකින්න බෑ ඒක බුදුහාමුදුරුවෝ කියනවා මේ දුක්ඛ අවබෝධ කරන දුක පිරිසිඳ දකින්න ඇත්ත ඇති හැටියට සත්‍ය අවබෝධ කරගන්න නම් එතෙන්ට එන්නවා. ඒතකොට දැනට අපිට ගන්න තියෙන්නේ අපිට තාම ඒක දුකයි කියලා නම් පේන්නේ නැහැ. හැබැයි බුදුහාමුදුරුවෝ දුකයි කියලා තියෙනවා. ඒකට ඒක පේන්නේ නැත්තේ අපේ ප්‍රඥාවේ අඩුකමක්. දහමේ අරදක්වත් වෙන ප්‍රශ්නයක් නෙවෙයි.
අපේ තියෙන දුර්වලකම.
අපේ තියෙන දුර්වලකම. ප්‍රඥාවේ අඩුකම. හරි. එතකොට පේනවා මේ බුදු කෙනෙක් අවබෝධ කරගන්න නැත්තේ නම් පිළිගන්නේ සුවිරු ධර්මතාවය තමයි. අපි දන්නේ එක වෙන්න බෑ. නේද? එහෙනම් අපිට වැඩක් තියෙනවා. මේ දහමෙන් ප්‍රයෝජනයක් ගන්න නම් ටිකක් හොයලා මේක මොකද්ද කියලා හොයාගන්න වෙනවා. හරි. ඇයි යෝග දුක උනේ කියලා දැන් හොයාගන්න වෙනවා. නේද? අපිට දැනෙන්නේ. එතකොට ඔන්න ඔය පරීක්ෂණයක් කරන්න තියෙන්නේ මේකේ. රිසර්ච් එක. ඔකට කියන්නේ ආර්ය පරිවර්ෂණ කියලා. අපි කරන්නේ ලෝකෙට අයිති පරිවර්ෂණනේ. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා ආර්ය පරිවර්ෂණය කියලා ලොකු රිසර්ච් එකක් කරන්න තියෙනවා, හොයන්න තියෙනවා. ඒ හොයන කෙනාට තමයි මාර්ගය තියෙන්නේ. එතකොට මාර්ගය හොයන්න හරි විදිහට හොයන්න පටන් ගන්න ඔන්න ඔය සම්මාදිට්ඨිය ආපු දවසට. සම්මාදිට්ඨිය කියන්නේ දැන් නිකන් තලාවබෝධයක් එන්නවනේ. දුක කියලා දෙයක් තියෙනවා, සමුදයක් තියෙනවා, නිරෝධයක් තියෙනවා, මාර්ගයක් තියෙනවා. ඒක අපිට ගන්න වෙන්නේ දැන් දුක කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ කොතනින්ද කියන එක. අපිට හිතෙන දුකෙන් නෙමෙයි, අපිට හිතෙන දුක ලෝකෙට අයිති තමයි. ඒත් ලෝකෙන් එතර වෙන පැත්තට යන්න සසරෙන් මිදෙන්න නම් ඊට වඩා එහා ගිය නුවණක් ඕන. ඒත් අන්න ඕක හොයන්න දැන් පටන් ගන්න ඕන. ඕක තමයි දහමෙන් ප්‍රයෝජනය ගන්න තියෙන එකම විදිය, වෙන විදිහක් නැහැ. අපි ඕක වරද්දගෙන ඉන්නා, දාන දෙන්න ඕන, පින් කරන්න ඕන, සිල් රකින්න ඕන, භාවනා කරන්න ඕන. අරවා මේවා ගොඩක් දාගෙන තියෙනවා. ඒවා නෙමෙයි. ඒවා නෙමෙයි බුදු කෙනෙක් පෙන්නලා තියෙන චතුරාර්ය සත්‍ය කියලා දෙයක් තියෙනවා. අන්නෝක අවබෝධ කරගන්න. මේක පෙරණයි සිවිතු ධර්මකාරය. රොතන හොයන්නේ නැතුව අපි දාගත්තු ටිකක් තියෙනවා. ඒවා නුවණින් හොයන්න ඕන. මේක දහමට ගැලපෙනවද? දහමට ගැලපෙනවා. දැන් ඔක කියපු ගමන් අනිත් පැත්තට දැන් හිත වැඩ කරනවා. එහෙනම් සිල් ගන්න එක නෙමෙයිද? පොයට සිල් ගන්න එපා කියලාද තියෙන්නේ? දාන දෙන්න එපා කියලාද? එහෙම එපා කියලත් නැහැ. ඒවා කරන එක හොඳයි. කරන්න ඕනේ. හැබැයි අපි අතෙන්ට ආවේ නැත්නම් දහමෙන් ප්‍රයෝජනෙ ගත්තා වෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය ගැන නුවණ. ඒකට කියනවා සම්මාදිට්ඨිය කියලා. සම්මාදිට්ඨිය ඇති වුණොත් විතරයි අරිෂ්ඨාංගික මාර්ගේ පටන් ගන්න පුළුවන්. සම්මාදිට්ඨියනේ පටන් ගන්න. ඒතට මේ සම්මාදිට්ඨියේ තියෙනවා ಜಾති දෙකක්. එකක් තමයි ලෝකෙට අයිති සම්මාදිට්ඨිය. මේ ලෝකේ ගමන යහපත් කරගන්නේ කොහොමද? ඒකේ තමයි අපි ගොඩක් අය ඉන්නේ. බුදුදහම කියලා. හැබැයි බුදු කෙනෙක් වෙන්නනේ ලෝකෙන් එතර වෙන සම්මාදිට්ඨියකුත් තියෙනවා. ඒතර ලෝකෙන් එතර වෙන සම්මාදිට්ඨිය ඇති කරගත්තොත් දහමෙන් ප්‍රයෝජනේ ගත්තා වෙනවා. නැත්නම් ඉතින් අර හිස්කෙසොන් කකා ආවා වගේම හිස්කෙසොන් කකා යන්නත් වෙනවා. තාවකාලික පොඩි අස්වැසිල්ලක් තිබුණාට අපිට තමයි අත්දොස්. ඒ සම්මාදිට්ඨිය ඇති කරගන්න නම් වෙන විදිහක් නැහැ. දුක කියන්නේ මොකද්ද කියලා හොතට හොයලා තේරුම් ගන්න. දුක තේරුම් ගත්තොත් ඕක හටගන්නේ ඇයි කියලා තේයි. එහෙම එකකුත් තියෙනවා. දැන් හතරක් තිබුණාට එකක් දැක්කොත් හතරම පේනවා. දුක කියන්නේ මොකද්ද කියලා හරියට දැක්කොත් ඊටු ටික තේයි. එතකොට දැනට නිකන් අපි හිතමු ඔය දැනගත්තු ඒවා මොකද්ද? ඔය උඩ යනවා ඇහෙනවා නේද? ප්ලේන් එක නේද? තව එකක් දැනගත්තා. දැන් අපි අනිත් පැත්තට දැන් දහමත් එක්ක ගලපනවා කියන්නේ බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. දැන් උගලින් බැලුවොත් පේනවා ඔය හටගත්තේ ආයේ රූප වේදනා සංඥා අලංකාර විඤ්ඤාණ. අපකට දුකයි කියලා නේද? තාම දුක දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි අපිට හොයන්න පුළුවන් ඕක හටගත්තේ කොහොමද? මේ ඇත්ත දකින්න නම් බුදුහාමුදුරුවෝ කියන ආයතන පැත්තෙන් බලන්න කියලා. මොන මොකද මොකවත් දැනගන්න බෑ ආයතන නැත්නම් නේද? ආයතන හරහමයි අපි දැනගන්නේ. එතකොට මොන ආයතන වලින්ද ඕක දැනගත්තේ කියලා බලන්න. ප්ලේන් එකක් යනවා කියලා දැනගත්තේ මොන ආයතන වලින්ද? කනෙන් සද්දය ඇහෙන්න ඕන නේ. එනවා සෝත ආයතන. කන කියනවාද මේ ප්ලේන් එකක් මේ ප්ලේන් එකක් කියලා? නෑ. කවුද කිව්වේ?
හිත.
ඒක සද්ද ගැන හිතන්න ගිහිල්ලා නේද ඉතුරු විස්තර ටික. එහෙනම් මන ආයතන. සෝත ආයතනෙන් සද්ද සංඥාවක් කරන් දෙනවා විතරයි. ඒත් අපි සද්ද සංඥාව ගැන කල්පනා කරනවා නේද? ඒ කුරුල්ලෝ කෑ ගහනවා එහෙනම්. ආ සද්ද සංඥාව. මොන කුරුල්ලද දන්නේ කියන්නේ කනද හිතද? හිත. මන ආයතන නේ. ඒකට සෝත ආයතනෙන් කරන්න පුළුවන් සද්ද සංඥාව වරන් දෙන විතරයි. ඊට වඩා දෙයක් කරන්න බැහැ. එහෙනම් අර පංච උපාදානස්කන්ධ හදලා තියෙන්නේ මොන ආයතනෙන්ද? මන ආයතනෙන්. රූප වේදනා සංඥා සංකාර බවට පත් කළේ සද්ද. දැන් සද්දේ ත්‍රිවිල් එකක් බවට පත් කළේ මන ආයතනෙන්ද? එහෙනම් මේ ಜಾති පහ හදලා තියෙන්නේ මන ආයතනෙන් නේද? හිතන්න ගිහින් නේද? තව විදියට කිව්වොත්. ඇහුණ දේ ගැන හිතන්න ගිහිල්ලා නේද ලෝකෙ දෙයක් දැනගත්තේ. එහෙනම් ඒ දැනගත්තු දේ හිතන හිතනවා කියන්නේ මොකද්ද? හිතෙන් මොනවා හරි හදා ඒක දැනගන්නවා නේද? හිතෙන් හදපු දේ හිත දැනගන්නවා. හිතනවා කියන්නේ ඕක නේද? හිතෙන් මොනවා හරි හදා ඕක දැනගන්නවා නේද? හිතන එක මේ එළියේ තියෙන වැඩක්ද මේ ශරීරය ඇතුලේ වැඩක්ද? ශරීරය තුල දෙයක්. හැබැයි අපි විශ්වාස කරලක් තියෙන්නේ ඔය දැනගත්තේ මේ ශරීරයේ තුල හිතේ තියෙන දෙයක් කියලාද එළියේ තියෙන දෙයක් කියලා? එළියේ තියෙන දෙයක් කියලා තමයි බාහාරම් තියෙන්නේ නේද? එළියේ තියෙන දේ තමයි මම දැනගත්තේ නේද? දැන් එළියේ දෙයක් තියෙනකොට ඒ දේ දැනගන්නේ කවුද? මම නේද? එළියේ දෙයක්ත් තියෙනවා ඕක දැනගන්න මමත් ඉන්නවා. ඒ කියන්නේ බාහිර දෙයක්ත් තියෙනවා ඒක දැනගන්න අජ්ජත් අභ්‍යන්තරයේ ඉන්න මම. මේ දෙකම පැනවිලා නේද? පිහිටලා නේද? ඒතර මම කියන කෙනාව හටගෙන. මම හටගත්තා නම් ඔන්න ඔතන තමයි මූලික හේතුව මේ සංසාරය යන්නේ. මම කියන එකට මොකද්ද පාලියෙන් කියන්නේ? සක්කාය දිට්ඨිය. ඒකට අපි හැමෝගේම ওই සක්කාය දිට්ඨිය තියෙනවා. ඕක තියෙනකන් සසරේ යනවා. එහෙනම් මුලින්ම කරන්න කියන්නේ මගේ සක්කාය දිට්ඨිය කැඩෙන විදිහේ වැඩ පිළිවෙලක්. සක්කාය දිට්ඨිය කැඩුනොත් සෝවාන් වුණා කියනවා. ඒ වැරදි දෘෂ්ටිය කැඩුනොත් සෝවාන් වුණා කියනවා. එන මොකක්වත් නෙමෙයි මහලකු දෙයක් නෙමෙයි. අපේ වැරදි විශ්වාසයක් තියෙනවා මේ මම කියලා කෙනෙක් ඉන්නවා කියලා. ඕක නැති වුණා. සෝවාන්. හරි. මේ කියන තරම් දීසි නෑ. ඒක නැති කරගන්න. දැන් පේනවනේ අර ත්‍රිවිල් එක තියනවා කියනකොට ඕක දැනගත්තු මම
හැදිලා
ඉන්නවා නේ. මම කියන්නේ අර ඔටෝමැටික් එක අපිට ඇවිල්ලා නේ. ඒක බාහිරය ගැන දැනගත්තු මම ඉන්නවනේ නේද?
දැනගත්තේ
කවුද කියලා? ඔව් දැනගත්තේ කවුද? කාගේ ආයතන වලින්ද දැනගත්තේ? මගේ කණෙන් අහලා නේද දැනගත්තේ? මගේ හිතෙන් හිතලා නේද දැනගත්තේ? නේද?
වාහකයන්කොට මම හිතන්නේ
අනුන්ගේ වයි නෙවෙයිනේ නේ. කාගෙන්වත් අර කණක් නැහැ තිල්ලගෙන ඇහුවේ නැන්නේ නේ. කාගේ කණෙන්ද? මගේ. කාගේ හිතෙන්ද හිතේ? මගේ. දැන් මම ඉන්නා නේද? අන්නේ යමයි සක්කාය දිට්ඨිය. ඒකට ඒක බුදුහාමුදුරුවෝ දෙන්නන්නේ ඔක ඇත්තට ඉන්න කෙනෙක් නෙමෙයි. අපි හදාගත්තු දෘෂ්ටිය. හරි. දෘෂ්ටියක් හදාගෙන තියෙනවා. අපි අපිට ඒක තේින් නෑ දැනට. මොකද අපි ලෝකෙටයි දෙක්මනින්. ඒතර ලෝකෝත්තර දර්ශනයේදී තමයි ඕක පේන්නේ. ඒ දර්ශනේ ඇති කරගන්න තමයි ඔතන උනේ මොකද්ද කියලා දැන් බලන්න ඕනේ. හේතු විල්ලක කියලා දැනගත්තා. මොන ආයතන වලින්? කන වැඩ කළා, මනස වැඩ කළා. ඔය ආයතන දෙකේ වැඩ කිරීමක් නේ තියෙන්නේ. කනට පුළුවන් මොකද්ද? ශ්‍රී විල්ලකක් අරන් දෙන්නද, සද්දයක් අරන් දෙන්නද? සද්දයක් අරන්. නේද? සද්ද සංඥාවක් තියෙනවා කියන්න විතරනේ පුළුවන් කනට. ඔයක වඩා දෙයක් නැහැ. ඒකට මනස මොකද්ද කළේ? ඒ සංඥාව ගැන කල්පනා කළා. හිතද්දි නේද ඉතුරු විස්තර ටිකා. හිතුවා කියන එක හිත ඇතුලේ දෙයක්ද එළියේ දෙයක්ද? හිත ඇතුලේ දෙයක්. හිත ඇතුලේ හැදුන දේවල් එළියේ තියෙන්න පුළුවන්ද? අන්න දැන් වරින් වරන්. හිත ඇතුලේ හැදුන එකක්වත් එළියේ තියෙන්න පුළුවන්ද? බෑ නේද?